මුතුනි කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි පසුගිය දවස් කීපෙම මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන හැටි න්‍යායානුකූලව විග්‍රහයක් කළා. අද බලාපොරොත්තු වෙන්නේ බුද්ධ දේශනාවේ තියෙනවා ප්‍රායෝගිකව මේ පංචස්කන්ධය මේ දුක්ඛන්ද උපාදානය කරගෙන අල්ලගෙන තියෙන දුක්ඛන්දට හේතු මුල්ලු නිදාන වූ පංචස්කන්ධය අපේ ප්‍රියදීට ඇලෙනවා අප්‍රියදීට ගැටෙනවා ප්‍රියාප්‍රියාතර වැරදිසේ මනිනවා. මේකෙන් මිදී නිදහස් වන්නට අපි ප්‍රායෝගිකව කළ යුතු භාවනා කළ යුතු භාවිතයට ගත යුතු ක්‍රියාකාරකමන් විග්‍රහ කරපු සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය ගිරිමානන්දි සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රය. එනිසා අද බලාපොරොත්තු වෙන්නේ මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ප්‍රායෝගිකව ආනපාන සති සමාධිය වඩන ක්‍රමය පිළිබඳ ටිකක් කල්පනා කරන්න දැනගන්න තේරුම් ගන්න. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා ඒකං සම්යම් භගවා සාවත්‍යං විහෙරති 제토අනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ යෙන් තේනකෝපන සමීන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලෝ ගිලානෝ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසිදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා ආනන්දෝ භගවන්තං එතදෝච ආයස්මා බන්ති ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලෝ ගිලානෝ සාදු බන්තේ භගවා යේන ආයස්මා ගිරිමානන්දෝ තේන උපසංගමතු අනුකම්පං උපාදායා ති සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා බාසෙහි ආසි තානංකෝ පණීතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ පටිපස්සම් වෙය්‍ය. දැන් මේක තමා මේ ත්‍රිපිටකයේ තියෙන පාඨය මේ ගිරිමානන්ද සූත්‍රයේ මුල. ඊට පස්සේ දස සංඥා ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපිට උගන්නන්නේ කියලා දෙන්නේ ඔය දහම් පාසල්වල ඒ වගේම පරිවර්තකයොත් තියෙන්නේ එක්තරා හාමුදුරු නමක් බොහොම අසනීපෙන් ලෙඩ රෝගයෙන් නැගිටින්න බැරුව ඇඳක නිදාගෙන බොහොම දුක්ඛිතව බාලව ගිලන්ම හිටියා. මේ බව බුදුහාමුදුරන්ට ආනන්ද හාමුදුරුව කිව්වා. කිව්වාම ආනන්ද හාමුදුරන්ට මේ දස සංඥා කියා දුන්නා. දස සංඥා කියා දීලා කිව්වා මේක වාසීයාසි, මේක උගන්වන්න. උගන්නලා මේ දස සංඥා භාවිතයට ගන්න කිව්වා කියන එකයි. මේක තමයි සාමාන්‍යයෙන් ඊට පස්සේ මේ දස සංඥා කියවුවාම සජ්ජායනා කළාම පිරිතක් හැටියට අර හාමුදුරුව ලෙඩ රෝගෙන් නැකිට්ටා කියන එක තමයි මේ ගිරිමානන්ද සූත්‍රයේ කියලා දෙන්නේ. නමුත් මේක හොඳට තේරුම් ගන්න ඕන, මේ සූත්‍රයේ තියෙන්නේ එහෙම එක්කෙනෙකුට නෙමෙයි. මේකේ තියෙන්නේ යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ. යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ කිව්වහම බහුවචනයක්. මේකේ ගිරිමානන්දි කියන්නේ, ගිරි කියන්නේ පංචස්කන්ධය, මා කියන්නේ මිදී නිදහස් විය යුතු. මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය, නන්දි කියන්නේ චන්ද්‍රාගයෙන් කැමැත්තෙන් උපාදානය කරගෙන ඉන්න පුද්ගලයා. යම්කිසි පුද්ගලයෙක් මේ මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය කැමැත්තෙන්ම උපාදානය කරගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයා තමයි යං ගිරිමානන්දස්ස කියන පුද්ගලයා. එතකොට මේ මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය මිදී නිදහස් වෙන්නේ නැතුව කැමැත්තෙන්ම අල්ලගෙන උපාදානය කරගෙන ඉන්නවා නම් අන්න ඒ පුද්ගලයා ගිරි මා නන්දි කියන වචන තුනෙන් මාගදී භාෂාවේ විග්‍රහ කළා. ඒ නිසා මේ දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට හේතුව මේ මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය කැමැත්තෙන්ම උපාදානය කර ගැනීමයි. වටිනවා, සාරයි, ප්‍රියයි, මනාපයි, හොඳයි කියලා. ඒ සියලුම අයට මේ පංචස්කන්ධය මිදී නිදහස් වෙන්න තියෙන පංචස්කන්ධයෙන් මිදී නිදහස් නොවී ඒක කැමැත්තෙන්ම උපාදානය කරගෙන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ රෝගය කාටත් වැළඳෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව මේ බේත කියා දුන්නේ, මේ ප්‍රතිකර්මය කියා දුන්නේ එක්කෙනෙකුට නෙමේ. මේ පංචස්කන්ධයේ මිදී නිදහස් වෙන්න බැරුව ඒ පංචස්කන්ධය කැමැත්තෙන්ම උපාදානය කරගෙන ඉන්න සියලුම රෝගීන්ට. මේක මේ සංසාර රෝගය. ඒ නිසා මේ සංසාර රෝගය සියලුම පෘථග්ජනකාටත් ඇලඳී තියෙන රෝගයක්, බාල ගිලාන ආබාධ දුක්ඛිත බව. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ දස සංඥා බුදුහාමුදුරුව ඉදිරිපත් කළේ එක පුද්ගලයෙකුට, එක හාමුදුරු කෙනෙකුට නෙමෙයි. මේක මේ නමක්, මේකේ නම තියෙන්නේ එක හාමුදුරු කෙනෙකුගේ නම නෙමෙයි. මේ නමේ තියෙන ඊටාම ගැඹුරු අර්ථයක්. මේ මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය කැමැත්තෙන්ම උපාදානය කර ගැනීම කියන අර්ථය තමයි ගිරි මා නන්දි කියන්නේ. නන්දි කියන්නේ නන්දරාගය, චන්ද්‍රාගය කියන එකම කැමැත්තෙන්ම උපාදානය කරගන්න. ගිරි කියන්නේ පංචස්කන්ධය, මා කියන්නේ විදී නිදහස් විය යුතු දේ. ඉතින් ඒක නිසා මේ සංසාර රෝගය සියලුම පෘථග්ජන පුද්ගලයන්ට තියෙන රෝගයක්. ඒ නිසා මේ දස සංඥා ඉදිරිපත් කළේ සියලුම රෝගීන්ට. මේ දස සංඥා නිවැරදිව තේරුම් ගත්තොත් ඕනෑම කෙනෙකුට මේ පංචස්කන්ධයේ මිදී නිදහස් වී මේ දුකෙන්, බාල භවෙන්, ගිලාන භවෙන්, ආබාධ භවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. හැබැයි මේක තියෙන්නේ භාවිතයට ගන්න ඕන. භාසෙහි ආසි. මේක මේ සජ්ජායනා කරන්න කියපු දෙයක් නෙමේ. දැන් අද වෙනකොට මේක පිරිතක් හැටියට සජ්ජායනා කරන්න පුළුවන් පුරුදු වෙලා තියෙනවා. මේක හරියට අර වෙද මහත්තයා හොඳ බේත් සීට්ටුවක් ලියලා දුන්නා. බේත් සීට්ටුව ඔහේ කියවා කියවා ඉන්න. බේත හදාගෙන බොන්න දන්නේ නැහැ. ලෙඩේ සනීප වෙයිද නැහැ. ඉතින් ඒ වගේ වැඩක් තමාද මේ බුදුහාමුදුරුව දුන්න බේත් තියෙන්නේ හදාගෙන බොන්න. නැතුව කියවා කියවා සජ්ජායනා කර කර පිරිත් ඇටියට ගිරව්වාගේ කියවාගේවා ඉඳීම නෙමෙයි. ඒක තමයි කරන්නේ. නමුත් මෙතන තියෙන්නේ හොඳටම පැහැදිලිව කියලා තියෙනවා ආනන්ද ගිරිමානන්දස භික්ඛුනෝ දස සංඥා භාසෙයාසි භාවිතයට ගන්න කියා දෙන්න පුරුදු කරවන්න කියලා කිව්වේ. ඉතින් ඒක නිසා මෙතන තියෙන්නේ මේ දස සංඥා මේක හොඳට භාවිතයට ගන්න පුරුදු වෙන්න ඕන දැනගන්න ඕන. ඒ දැනගත්ත කෙනෙකුට විතරක් නියම නිවැරදි ආකාරයට මේ පෘථග්ජන භවෙන් මිදී මේ පංචස්කන්ධයේ උපාදානය කර ගැනීමෙන් මිදී උපේක්ඛා සිටින් අර සබ්බූපදී පටිනිසග හැටියට කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මෙතන මේ කතමා දස කියලා ඊළඟට මේ දස සංඥා බුදුහාමුදුරුව ඉදිරිපත් කරනවා. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා, ආනපාන සති. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක බුදුහාමුදුරුව මේ දස සංඥා ඉදිරිපත් කළේ මාගදී භාෂාව. ඒක සිංහලෙන් කියපු එකක් නෙමෙයි. මේ මාගදී භාෂාව අගිනම් මුලට කියවිය යුතු තේරුම් ගත යුතු දෙයක්. එහෙමනම් මේක අනිච්ච සංඥා නෙමෙයි, සංඥාවේ අනිච්ච බව අනුපස්සනා කරලා නිච්ච බව පජහති. සංඥාවේ අනිච්ච බව අනුපස්සනා කරලා නිච්ච බව පජහති, ප්‍රහාණය කරනවා, ඉවත් කරනවා. ඒ නිසා මේ සංඥාවක් ආවහම ඒක නිච්ච සංඥාවක් වුණොත් තමයි අර දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට හේතු වෙන්නා වූ පංචස්කන්ධයම උපාදානය කරගන්නේ. මේ සංඥාව ප්‍රියමනාපන නිච්ච වෙනවා, අප්‍රියමනාපන නිච්ච වෙනවා. ඒ වගේම ප්‍රියාතර වැරදිසේ මැන්නොත් නිච්ච වෙනවා. ඒ නිසා සංඥාවේ නිච්ච බව තමයි උපාදානය කරගන්නට මුල, දුකට මුල, ආබාධයට මුල, දුක්ඛිත භාවයට සියලු දේට මුල, සංසාර රෝගයට මුල. ඒ නිසා මේක හොඳට මාගදී භාෂාව තේරුම් ගත්තොත්, මාගදී බුද්ධ භාෂිතයෙන් හිතුවත් යම් කිසි කෙනෙක් අර පඤ්ඤත්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ඒ නිසා ප්‍රඥාවන්තයෙක් නම් මේක මේ අනිච්ච සංඥා කියන්නේ ඒක කියලා වැඩක් නැහැ. සංඥාවේ අනිච්ච බව අනුපස්සනා කරලා අනුපස්සනා කළ යුත්තේ නිච්ච බව හිතෙන් උදුරා අස්කරන්නට. ඒ නිසා මෙතන මේ ආනපාන තියෙන්නේ. මේක ආනපාන තේරුම් ගත්තේ නැත්නම් මේකෙන් කළ යුතු කරණීය සහ නොකළ යුතු අකරණීය තේරුම් නොගත්තොත් මේ දස සංඥා භාසීයාසි නැහැ, භාවිතයට ගන්න බෑ, පුරුදු වුණේ නැහැ. ඉතින් ඒක නිසා හැමතිස්සෙම පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඔය සියලු දේ උපාදානය කරගන්නේ, සියලු රෝගයට මුල් වෙන හේතු පංචස්කන්ධය උපාදානය කරගන්නේ යමක් නිච්චසේ සුඛසේ අත්ථසේ අස්මිමානෙන් එතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාටි කියලා වැරදියට ගැනීම නිසායි. මේ වැරදියට ගැනීම නවත්තන්න පුළුවන් වෙනවා ඒ සංඥාවේ නිතරම ඇහැට එනවා චක්කු සංඥා, කනට එනවා සෝත සංඥා, නාසයට එනවා ගන්ධ සංඥා, දිවට එනවා රස සංඥා, කයට එනවා පොට්ටබ්බ සංඥා, මනසට එනවා ධම්ම සංඥා. මේ සංඥා නිච්ච වුණොත් සුඛ වුණොත් අත්ත වුණොත් දුක උපාදානය කරගන්න සමුදේ බිහි වෙනවා. නමුත් ඒක නිසා නිතරම කල්පනා කරගන්න ඕන සබ්බේ සංඛාරා අනිච්චාති. මේක කිසිසේත් නිච්චසේ පාත්තන්න උත්සාහ කළොත් ඒක විපරිණාමයට පත් වෙනවා. ඒක කාටවත් කරන්න බැරි වැඩක්. උරුම වෙන්නේ දුක. යද නිච්ඡං තන් දුක්ඛං. ඒ නිසා අවසාන වෙන්නේ දුකෙන්. අනාත වීම තමයි ඒකායන සිද්ධිය. ඉතින් ඒක නිසා හැමතිස්සෙම සංඥාවේ අනිච්ච අනුපස්සනා කළා කරන්න ඕනේ නිච්ච සංඥාව හිතෙන් අයින් කරන්න. මොකද මේ නිච්චසේ පාත්තන්න බෑ. කීයටවත් කාටවත් පවත්වන්න බැරි දෙයක් තමයි නිච්ච සුඛ අත්. නිච්ච නම් එක දුක, යද නිච්චං තන් දුක්ඛං, එක දුකෙන් අවසන් වෙනවා. යන් දුක්ඛං තද නත්තං අනාත වෙනවා. ඉතින් ඒක නිසා යමක් නිච්චසේ ගත්තොත්, සුඛසේ ගත්තොත්, අස්තසේ ගත්තොත්, ඒක ගන්නෙ අස්මිමානෙන්, ඒක ගන්නෙ මඤ්ඤතාවෙන්, ඒක ගන්නෙ මමත්වයෙන් අත්ත පාවපටිලාභේ. ඉතින් ඒක නිසා මේක සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච බව පජහති කරන්න ඕන. ඒක පළවෙනි එක. දෙවෙනි එක සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා අත්ත බව අස්මිමානිය අයින් කරන්න ඕන. සංඥාවේ අනත්ත අනුපස්සනා කරන්නේ අනාත වෙන බව තේරුම් ගන්න අරගන්නේ, අත්ත බව අයින් කරන්න. මේක මේ ආත්ම අනාත්ම කතාවක්. එහෙම මේ අනත්ත අත්ත කියන කේ නැහැ. අනත්ත කියන්නේ විපරිණාමයටපත් වීම, අත්ත කියන්නේ අස්මිමානෙන් මගේ කොට මම කොට මගේයි ගැනීම. ඒ නිසා සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා අත්ත පජහති කරන්න, අර වැරදි දේ අයින් කරන්න. ඒ නිසා අර නිච්ච සුඛ අත්ත කියන ඒවා වැරදි දේවල්, ඒවා නොකළ යුතු දේවල්, ඒවා එහෙම වෙන්නේ නැති දේවල්. ඒ නිසා අර ඇත්ත යථා තත්ත්වයේ ස්වභාව තත්ත්වයේ තමයි මේකේ අනිච්චයි. සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා අනත්තාති. ඉතින් ඒක නිසා සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච බව ප්‍රහාණය කරන්න ඕන. සංඥාවේ අනත්ත බව අනුපස්සනා කරලා අත්ත බව පජහති කරන්න ඕනේ, ඉතින් අයින් කරන්න. සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුන්දර බව සුභ බව හිතෙන් උදුරා දාන්න ඕන, අයින් කරන්න ඕන. සංඥාවේ ආදීනව අනුපස්සනා කරලා ආස්වාදය හිතෙන් අයින් කරන්න ඕන. සංඥාව ප්‍රහාණය කරලා උපාදානය සමුදය හිතෙන් අයින් කරන්න ඕන. සංඥාවේ විරාගය අනුපස්සනා කරලා රාගය හිතෙන් අයින් කරන්න ඕන. සංඥාවේ නිරෝධය අනුපස්සනා කරලා සමුදය හිතෙන් අයින් කරන්න ඕන. ඒ වගේම සංඥාවේ අභිරතය අයින් කරන්න අනභිරතය අනුපස්සනා කරන්න ඕන. සංඥාවේ අනභිරතය අනුපස්සනා කරලා අභිරතය අභිසංකාර අයින් කරන්න ඕන. ඒ වගේම සබ්බේ සංඛාරා සංඛාරේසු අනිච්ච සංඥා. සංඥාවේ සබ්බ සංඛාර අනිච්ච බව, දුක බව, අනත්ත බව තේරුම් අරගෙන නිච්ච බව, සුඛ බව, අත්ත බව හිතෙන් අයින් කරන්න ඕන. මේක ආන පාන, මේක ප්‍රායෝගිකව හැම තැනකටම භාවිතා කරන්න යොදන්න පුළුවන්. දැන් නිච්ච වෙන්නේ අර ප්‍රිය දෙයට ඇලීම නිච්ච වෙනවා, අප්‍රිය දෙයට ගැටීම නිච්ච වෙනවා, ප්‍රියාප්‍රිය අතර මැනීමත් නිච්ච වෙනවා. මේ තුනම අර දුකට ආබාධයට බාල ගිලාන බවට, ගිරිමානන්ද බවට පත් වෙන දේවල්. ඉතින් ඒක නිසා මේ අනිච්ච සංඥාවේ අනිච්ච බව මෙනෙහි කරන, මෙනෙහි කිරීම නෙමෙයි අනුපස්සනා. අනුපස්සනා කරලා නිච්ච බව, නිච්ච සංඥාව හිතෙන් ඉවත් කරන්න ඕන, පජහති. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන දස සංඥා භාවිතා කරන්න යම් ප්‍රඥාවක්, දැනුමක්, අවබෝධයක් තියෙන්න ඕන. නිකන් ගිරව් වගේ කිව්වට මේ දස සංඥා වෙන් කිසිම වැඩක් කාටවත් වෙන්නේ නැහැ. දුක්ඛිත බාල ගිලාන ආබාධ භවෙන් වෙනස් වෙන්නේ නැහැ. උපාදානය කරගත්ත පංචස්කන්ධයෙන් කොහොමත්ම මිදෙන්නේ නැහැ. ඔය අනිච්ච සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා කියා නිකන් කියාගෙන හිටියට ආනපාන වෙන්නේ නැහැ. එනිසා මේ සංඥා ආනපාන හැටියට භාවිතයට ගත යුතුයි. ඒකයි මේකේ තියෙන භාසීයාසි කියලා. ඉතින් ඒක නිසා භාවිතයට ගන්න නම් දැනුමක් තියෙන්න ඕන. කළ යුතු ක්‍රියාකාරකම මේකේ දෙපැත්ත දුවතාවයේ තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා වැරදි දේ අයින් කරන්නත්, ඒ වගේම හරි දේ යථා භූත ඥාණයෙන් යථා පරිදි අවබෝධ කරගන්නත් උපකාර වෙනවා මේ දස සංඥා. ඒ නිසා සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා සංඥා අනිච්ච අනුපස්සී විහරති නිච්ච සංඥා පජාති. අනත් අනුපස්සී විහරති අත් සංඥා පජාති. අසුභ අනුපස්සී විහරති සුභ භව සුන්දර සුභ සංඥා පජාති. සංඥා ආදීන අනුපස්සී විහරති ආස්වාදය ඉවත් වෙනවා. ඒ වගේම සංඥාවේ විරාග අනුපස්සී විහරති රාගම් පජාති. සංඥාවේ නිරෝධං නිරෝධානුපස්සී විහරති සමුදයං පජාති. මේ අනුව තමා මේ දස සංඥාම ආනපාන සති සමාධිය හැටියට ප්‍රායෝගිකව භාවිතා කළ යුත්තේ. මේක මේ කියවගෙන ගියාට ගිරව් වගේ මේකේ තේරුමක් වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගත්තොත් මේ මාගදී භාෂාව හොඳටම මේක තේරුම් ගන්න. මේක බුදුහාමුදුරුවෝ බොහෝ තැන්වල මේක පැහැදිලිව කියලා තියෙනවා. තව කාට හරි මේක ඕන නම් තවත් දුරට විග්‍රහ කරගන්න පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ඉතාම පැහැදිලිව මේක ප්‍රකාශ කරලා තියෙනවා. අනිච්ඡානුපස්සී විහරති නිට්ඨ සංඥා පජහති. අනත්තානුපස්සී විහරති අත්ථ සංඥා පජහති. අසුභානුපස්සී විහරති සුභ සංඥා පජහති. ඒ වගේම පහන සංඥා සංඥාවේ පහණය අනුපස්සනා කරලා අර උපාදානය අයින් කරන්න ඕන. මේක පැහැදිලිවම මේ ආනපාන දෝතාවය අසපස්ස විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා මේක තේරුණක් නැතුව ඔය ගිරව් වගේ කියවගෙන යන එකෙන් ආනපාන සති සමාධිය වැඩෙන්නේ නැහැ. අධ්‍යාත්මය පිරිසිදු වෙන්නේ නැහැ. අර දුක්ඛිත බාල ගිලාන ආබාධ භවෙන් මිදෙන්නේ නැහැ. අර වටිනවා සාරයි කියලා උපාදානය කරගත්ත පංචස්කන්ධ උපාදානයෙන් මිදෙන්න බෑ. හිතේ උපේක්ඛා තත්වයක් ඇති වෙන්නේ නැහැ. මේ දස සංඥා නිවැරදිව වාසියාසි භාවිතයට ගත්තොත් ඕනම කෙනෙකුට පුළුවන් මේ පංචස්කන්ධ උපාදානයේ මිදෙන්න, අර දුක්ඛිත බාල ගිලාන ආබාධ භවෙන් මිදෙන්න නිදහස් වෙන්න. ඒ නිසා මේක අද්දුටු සත්‍ය පරම සත්‍යයක්. අද්දුටු දෙයක් මේ සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙන්න ඕනම කෙනෙකුට, ඕනම ගිරිමානන්ද කෙනෙකුට මේක ගැලපෙනවා. මේක එදා හිටපු කෙනෙකුට මේ කිව්වේ අතීත වර්තමාන අනාගත ඉදිරියටත් ඕනම කෙනෙකුට මේ පංචස්කන්ධය කැමැත්තෙන්ම මිදී නිදහස් නොවි අල්ලගෙන උපාදානය කරගන්න සෑම කෙනෙකුටම මේ දස සංඥා තේරුම් ගත්තොත් නිවැරදිව, භාවිතයට ගත්තොත් නිවැරදිව අර දුක්ඛිත බාල ගිලාන ආබාධ භවෙන් ඒ පුද්ගලයාට මිදෙන්න පුළුවන්. ඒ නිසා මේ දස සංඥා ආනපාන සති සමාධිය හැටියට ප්‍රායෝගිකව භාවිතා කරන්න නම් යම් දැනුමක්, යම් ප්‍රඥාවක් තියෙන්න ඕන. මේ දැනුම ලබන්නේ අර සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය. ඒක නිසා දැන් මුදට තේරුම් ගන්න ඕන මේක පොතේ තියෙන විදිහට ග්‍රන්ථ ධූරයේ පුරන්න නිකන් කියවගේ හිටියට, පිරිත් හැටියට සජ්ජායනා කර කර හිටියට කාගේවත් ලෙඩ රෝගයක් නැති වෙන්නේ නැහැ. නමුත් අදත් මිනිස්සු කියවා කියවා ඉන්නවා. ගිහියොත් පැවිද්දොත් මේ ගිරිමානන්ද සූත්‍රය ලක්ෂ වාරයක් කියපු ඇය ඉන්නවා. නමුත් කිසිම කෙනෙක් භාවිතයට ගත්තේ නැත්නම් තාමත් අර දුක්ඛිත ආබාධ බාල ගිලාන භවෙන් මිදුනේ නැහැ. ඉතින් ඒක නිසා මේක නිවැරදි ආකාරයට ආනපාන සති සමාධිය හැටියට වැඩෙන ආකාරයට භාවිතයට ගත්තොත් ඒ පුද්ගලයා සතියක් දෙකක් තුළ නිවැරදිව ඔය දුක්ඛිත බාල ගිලාන ආබාධ භවෙන් මිදෙනවා. අද්දුටු සත්ත බේතක් සංසාර රෝගයෙන් මිදෙන. දැන් ඊළඟට බුදුහාමුදුරුවෝ මේ දස සංඥාම පොඩි විග්‍රහයක් කරනවා පේඩි කීපකින්. මොකද්ද කොහොමද මේ සංඥාවේ අනිත්‍ය බව අනුපස්සනා කරන්න. විදානන්ද බික්කු අරඤ්ඤ ගතුවා, අරුක්ක මූල ගතුවා, සුඤ්ඤාගාර ගතුවා, නිසීදති පල්ලංක ආභූ ජිත්තා පරිමුකන් සති පටි ඉති පටි සංචික්කති රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංකාර අනිච්චා, විඥානං අනිච්චා. එනිසා මේ රූපයේ නිච්ච බව තියෙනවා නම් තමයි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. මේ වේදනාවේ නිච්ච බව තියෙනවා නම් තමයි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. මේ සංඥාවේ නිච්ච බව තියෙනවා නම් තමයි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. මේ සංකාර නිච්ච බව තියෙනවා නම් තමයි සංකාර කරන්නේ. මේ විඥානය උපදින්නේ නිච්ච බව තියෙනවා. එතකොට නිච්ච බව අයින් කරන්න අර අනි රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංකාර අනිච්චා, විඥානං අනිච්චාති. ඒ අනුව අර රූපේ නිච්ච සුඛාත් බව ඉතින් අයින් වෙනවා. ඒ අනුව පංචසු උපාදාන කන්දේසු අනිච්ච අනුපස්සී විහෙරති, නිච්ච සංඥා පජහති, අයං උච්චත ආනන්ද අනිච්ච සංඥා. එනිසා මේ අනිච්ච සංඥා අනුපස්සනා කර යුත්තේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පංචස් කන්දය හිතෙන් උපාදානීය කර ගැනීම අයින් කරන්නට මයි. ඊළඟට කතමාචානන්ද අනත්ත සංඥා. ඉදානන්ද බික්කු අරඤ්ඤ ගතුවා, රුකුමූල ගතුවා, සුඤ්ඤාගාර ගතුවා, ඉතිපත්ති සංචික්කති, චක්කුං අනත්තා, රූපානත්තා, අජ්ජත්තික බාහිර ආයතන දෙකම අනත්තා. අත්ත නෑ. අත්ත සංඥාව තියෙන තාක්කල් අපි දුකට බාහල ගිලාන බවට උපාදානය කරගන්නවා. අර අහක යන කුණු ඇහෙන් දැක්ක රූප උපාදානය කරගන්නේ අර අත්ත කියලා හිතන නිසා. නමුත් අනත්ත අනාත වෙනවා. ඒක නිසා චක්කු අනත්තා, අරූපා අනත්තා, සෝතං අනත්තා, සද්දං අනත්තා, ගානං අනත්තා, ගන්ධං අනත්තා, දිවා අනත්තා, රස අනත්තා, කාය අනත්තා, පොට්ටබ්බ අනත්තා, මන අනත්තා, ධම්මා අනත්තා. අජ්ජත්තික බාහිර ආයතන ඉන්ද්‍රයන් බවට පත් කරගන්න පුළුවන් වෙනවා මේ අනත් සංඥාවේ අනත්ත බව අනුපස්සනා කරලා අත්ත බව පජහති කළොත් අර ඉන්ද්‍රිය ධර්මයක් හැටියට මේ හයම පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේක ආනපාන සති සමාධිය පිහිටිය. දැන් අපි මේ ඇහැ පාවිච්චි කරනකොට කනනාසය දිවකය මන අර බාහිර රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහසු ධම්මවලට ඇලෙන්නේ අර අත්තසේ සුඛසේ අන නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නා නිසා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සංඥාවේ අනත්ත අනුපස්සනා කළ යුත්තේ මේ ආයතන තත්ත්වයෙන් ඇහැ කනනාසය දිවකය මන මුණවාගෙන ඉන්ද්‍රිය තත්ත්වයට පත් කරගන්නයි. ඒකයි මේකේ තේරුම. ඊළඟට කතමාචානන්ද අසුභ සංඥා. සුන්දර බව සුභ බව දකින්නේ අර පුද්ගලයෙක් ඝන සංඥාවක් නිච්චසේ සුඛසේ අත්තසේ සත්වයෙක් පුද්ගලයෙක් හැටියට දකින නිසා. ඒ නිසා මේකේ අර සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව සුන්දර බව අයින් කරන්න නම් මීට ඉස්සර කිව්ව අර සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ සතර මහා සතර හැටිපට්ඨාන සූත්‍රයේ පටිකුල මනසිකාරය ධාතු මනසිකාරය මේකම තමයි මේකෙ තියෙන්නේ. ඉදානන්ද බික්කු ඉමමේව කායං උද්දම් පාද තලා අදෝ කේස මත්තක තජ පරියන්තම් පුරන් නානත් ප්‍රකාශ සාස්තුචිනෝ පච්චවෙක්කති අත්තිමත්මින් කාය කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නාරු. මේ දෙස්තිස් කොත්නස් කුණප කොට්ටාස අර ගෝනිය ලෙහෙල බලනවා. එක තමයි සංඥාවේ අසුභ අනුස්සතිය පටිකුල මනසිකාරය මයි මෙතන. ඒක නිසාර කායේ කාය අනුපස්සනාවේ තිබිච්ච සියලු දේ මෙතනක් තියෙනවා. අයි ඒ නැති දෙයක් මෙතන එහෙම නෑ. නමුත් මෙතන ප්‍රායෝගික වශයෙන් මේක එක වචනකින් කියලා තියෙන සංඥාවේ අනිච්ච බව, සංඥාවේ අනත්ත බව, සංඥාවේ අසුභය, සංඥාවේ ආදීනවය එක වචනය කියලා තියෙන. නමුත් මේ වචනයක් කිව්වට මේක තේරුම් ගත්ත කෙනෙකුට ලොකු ක්‍රියාකාරීත්වයක් තියෙනවා කරන්න. කරණීය අකරණීය දෙකම තේරුම් අරගන්න ඕන. එක නිච්ච වෙන අවස්ථාව තේරුම් අරගෙන ඒ නිච්ච වෙන අවස්ථාවේ අනිච්ච අනුපස්සනා කරන්න ඕන. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහේ. ඒක නිසා මේක තමා ආනපාන සති ප්‍රායෝගික වඩන එක. ඊළඟට ආදීන සංඥාවේ ආදීනව ජානන්ද බික්කු අරඤ්ඤගතව රුක්කමූල ගතුවා සුඥාගාර ගතුවා ඉති පටිසංචික්කති බහු දුක්කෝ කෝ අයං කායෝ බහු ආදීනව ඉති ඉමස්මින් කායේ විවිධා ආබාධ. එක අපි අර ආස්වාදයක් ලබන කොට ප්‍රියදේට ඇලීමෙන් අපේ සෙමකෝප වෙනවා. අප්‍රියදයට ගැටීමෙන් පිටකෝප වෙනවා. ඒවගම වැරදිසේ මානයෙන් මැනීමෙන් කෝප වෙනවා. එනිසා යම් කිසි කෙනෙක් රාගයෙන් ප්‍රියදේට ඇලෙනවා නම් ඒ අවස්ථාවේ අර ආස්වාදය නිසයි එක ඇලෙන්නේ. නමුත් ඒක ආදීනවයක් තියෙනවා. මේ ආදීනව ඉවත් කරගන්න නම් අපි අර ආස්වාදයෙන් මිදෙන්න ඕන. ඒක තමයි මේ කියලා තියෙන්නේ. ආදීනව හැටියට මේක කියනවා 108ක් රෝග. චක්කු රෝග, සෝතු රෝග, ගාන රෝග, ජීවහා රෝග, කාය රෝග, සීස රෝග, කන් රෝග, මුඛ රෝග. ඒව මෙහෙම කියලා දිගටම ඊට පස්සේ සෙම්මාබාධා, වාතාබාධා, පිත්තාබාධා, උත්තුපරිණාමජා ආබාධා, විෂම පරිහාරසා ආබාධා, ඕපක්කමිකා ආබාධා, කම්ම විපාකජා ආබාධා, සීතං උන්නං ජිගච්ඡා පිපාසා. මෙවත් ලෙඩ. දැන් බඩගින්න, පිපාසය, මෙවත් ලෙඩ, මෙවත් ආදීනෝ. මෙවා අර ආදීනව බව තේරුම් අරගෙන මේ සියල්ලෙන් මිදී නිදහස් වෙන්න නම් අර අනුපස්සනා කරන්න ඕන. ආදීනව ආස්වාදයෙන් මිදෙන්න ඕන. මේක හැම තැනකම මේ බුද්ධ දේශනාවේ තියෙන දෙයක්. ඒක තමයි ආදීනව දැක ආස්වාදය අත්හල යුතුයි. ඊළඟට කතමාචානන්ද පහන සංඥා. දැන් මෙතෙක් කල් අර බාහිර දේවල් ගැන කල්පනා කරේ. දැන් මේ සංඥාවේ ප්‍රහාණය කළ යුත්තේ අධ්‍යාත්මික වශයෙන්, අභ්‍යන්තර වශයෙන් තමන්ගේ හිතට ඇතුළු වෙන වැරදි සංඥා තුනක්. පළවෙනි එක උප්පන්නං කාම විතක්කං. කාම විතක්ක විචාර උපදින උපදින හැම වෙලේම නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති. එක උපදින්නට සමුදේ වෙන්නට ඉඩ නොදී ඒකෙන් සහමුලින්ම මිදී නිදහස් වෙන්න අර සංඥාවේ ප්‍රහාණය මෙනෙහි අනුපස්සනා කළා. ඒකෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒ වගේම උප්පන්නං ව්‍යාපාද විතක්කං විචාරං. ඒකත් පජහති විනෝ නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති. ඒ වගේම උප්පන්න විහිංසා විතක්ක විචාර. විසින් දැන් පුද්ගලයෙකුට අර දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු වැරදි ගති නිසා උපදින්නේ අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර. ඒවා තමයි අර දීගංවා පස්සසන්තෝ කියලා කිව්වේ. ඒ නිසා මේක තේරුම් ගත්තොත් ආනපාන සති සමාධිය අර ආනපාන සති සමාධිය තියෙන එකට වෙනස් දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒකමයි. ඉතින් ඒක නිසා මේ අර සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ මනෝ සමාචාරම් පහන් කියපු එකත්, ඒ වගේම මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ මේ කියපු දෙත්, මේ අනිකුත් සියලු තැන්වල සබ්බාසෝ සංවර සූත්‍රයේ මේ සියලු සූත්‍රවල කියලා තියෙන්නේ එකම දෙයයි. මේක දෙකක් නෙමෙයි. ඕනම පුද්ගලයෙකුට මේ පෘථග්ජන හැටියට මේ අතීතයේ තියෙන ප්‍රියමනාපදයට ඇලීම නැවත නැවත පිනවා පිනවා සිහිපත් කළොත් කාම විතක්ක විචාර. අර කවුරු හරි තරහකාරයෙක්, වෛරකාරයෙක්, විරුද්ධකාරයෙක් නොගැලපෙන, නොපෑහෙන, නොසීහෙන දෙයක් හිතට ආවොත්, ඒක දිගේ රවුම් ඇහුවොත් අර ව්‍යාපාද විතක්ක විචාර. ඒ වගේම අර තමන්ට මනසට නොගැලපෙන මානින් කටයුතු කිරීම නිසා අර විහිංසා විතක්ක විචාර පෘථග්ජන පුද්ගලයෙකුට එනවා. මේ කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර තුනම නිසා තමන්ගේ හිත කිලුටු වෙනවා. අපාගත වෙන පාප කර්ම මනෝමය වශයෙන් සිද්ධ වෙනවා. ඒක බොහොම බලවත්. ඒ නිසා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුට්ඨේන වාසිතියා කරෝතිවා. මේක තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මේ කාම විතක්ක විචාර තමන්ගේ හිතට කොයි වෙලාවෙ හෝ එන්න පුළුවන්. ව්‍යාපාද විතක්ක විචාර කොයි වෙලාවෙ හෝ එන්න පුළුවන්. විහිංසා විතක්ක විචාර කොයි වෙලාවෙ හෝ එන්න පුළුවන්. ඒ එන හැම වෙලාවෙම ඒ මොහොතෙම අර සංඥාව ප්‍රහාණය කරලා ඒ වෙනුවට හිත පිරිසිදු කරගන්න ඕනකම තියෙනවා. ඒ අනුව මේ සියලු කෙලෙස් අර දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආයේ නෑවා. අපි අර පංචස්කන්ධය උපාදානය කරගන්න පාවිච්චි කරන්නේ නැහැ. ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට කතමාචානන්ද විරාග සංඥා, මේකේ තියෙන රාගය අත්තරීම රාග සංඥාව, විදානන්ද බික්කු අරඤ්ඤගතවා රුකුමූලගතවා සුඤ්ඤාගාරගතවා ඉතිපටි සංචික්කති ඒතන් සන්තන් ඒතන් පණීතන් යදිදන් සබ්බ සංකාර සමතෝ. ඒක එකක්. සබ්බූපති පටිනිසග්ගෝ තන්නක්කයෝ විරාගයෝ නිබ්බන්ු. මේ අර සමත වශයෙන් මෙත්තානුස්සතිය අසුභානුස්සතිය වඩලා සමතය කිරීමත් රාගය, ඒ වගේම අර අනුපස්සනා විපස්සනා කරලා මරණානුස්සතිය බුද්ධානුස්සතියෙන් සහ මුලින්ම මුල ගලවල දාමේවත් සබ්බූපති පටිනිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිබ්බානන්ත. එනිසා මේ සංඥාවේ විරාගයේ බැලියෙත්තේ අර රාග දේශ මොහ තුනම සමතයටපත් කිරීම සහ අනුපස්සනා විපස්සනා කිරීමෙන් මරණානුස්සතිය බුද්ධානුස්සතිය වැඩිවීමෙන් මුල ගලවලා අර බව උදුරා දැමීම. ඒකමයි නිරෝධ සංඥාවෙත්, ඒකමයි තියෙන්නේ ධනන්ද බික්කු අරඤ්ඤගතව රුක්ක මුලගතව සුඤ්ඤාගාරගතව ඉතිපටිසංචික්කති ඒතන් සන්තන් ඒතන් පණීතන් යදිදන් සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටි නිස්සග්ගෝ සං නිරෝධෝ පටි නිස්සංගානු පස්සීවෙන්ට නිරෝධ සංඥා. ඉතින් ඒක නිසා මේ විරාග සංඥා නිරෝධ සංඥා දෙකෙන් කරන්නේ රාගයේ උදුරා දැමීමත් පියවර දෙකකින් සමත විපස්සනා යුගනද්ද, ඒ වගේම රෝධ ගැනීම සමුදය අර සංචේතනා පැවැත්වීම රෝධ ගැනීම. මේ හිතෙන් හැම කෙනෙක්ම පිනවා පිනවා රෝධ ගන්නවා, බිඳවා බිඳවා රෝධ ගන්නවා, මන මන රෝධ ගන්නවා. රෝධ ගන්නවා කියන්නේ සංචේතනා පවත්වනවා. සංචේතනා පවත්වන කොට තමයි අර සමුදය උපත වෙන්නේ, සංකාර සකස් වෙන්නේ, සමුදය සකස් වෙන්නේ, සම්බන්ධතාවයක් ඇති වෙන්නේ, සංසාර ගමනට අවශ්‍ය ආහාර ලැබෙන්නේ. ඒක නිසා මේ සංඥා විරාග බව අනුපස්සනා කළ රාගය අනුපජහති කරන්න, සංඥාවේ නිරෝධය අනුපස්සනා කළ රෝධ ගැහිමේම නම් සමුදය ඉතින් අයින් කරන්න ඕන. ඊළඟට කතමාචානන්ද සබ්බ ලෝකයේ අනබිරත සංඥා. මේක තමා මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ඉතාමත්ම ගැඹුරු දේ. පුද්ගලයෙකුට අබිරත සංඥා තුනක් තියෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර. අභි සංකාර තුනක් තමයි අබිරතයට හේතු වෙන්නේ. මේ අබිරත සංඥාවක් ආවොත් දැන් මෙතන කියනවා ඉදානන්ද බික්කු යේ ලෝකේ උපාදාන, මුල් ලෝකයේම උපාදානය කරගන්නේ මේ අබිරත සංඥා නිසා. චේතසු අදිඨාන අබිනිවේෂය අනුසය. එනිසා බොහොම ගැඹුරෙන් අනුසය අලුතෙන් උපදිනවා. අදිඨාන අබිනිවේෂ අනුසය. නිවේෂ කියන්නේ අර උපාදානය කරනවා. අනුසය උපාදානය කරගන්නවා අබිරත සංඥා තුනකින්. ඒ අනුව තේ කියන්නේ තුනම, අභි සංකාර තුනක් තියෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර. තේ මේ සියලු දේ පජහන්තෝ විහෙරති අනුපාදියන්තෝ. නැවත නූපදීන ලෙස පජහති ප්‍රහාණය කරන්න ඕන අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනුබිරත සංඥා. මේ අනුබිරත සංඥා අබිරත සංඥා තුන මං තව ටිකක් ඉස්සරහට විග්‍රහ කරනවා. දැනට මේ අබිරත සංඥා තුනක් තියෙන බව තේරුම් ගන්න ඕන. මේ ගිරිමානන්ද සූත්‍රයේ අවශ්‍ය කරුණු කියලා ඉවර වෙලා මේ අබිරත සංඥා තුන සහ ඒ අභිරත සංඥා තුන හිතෙන් ඉවත් කර ගැනීම සංඥාව අනභිරත සංඥාව විග්‍රහයක් කරන. ඊළඟට කතමාචානන්ද සබ් සංකාරයේසු අනිච්ච සංඥා. අපි මේ සංචේතනා පවත්වලා මේ ලෝකයේ තුල තියෙන පංචස්කන්ධය අර නිච්ච සංඥාසේ සුඛ සංඥාසේ අර්ථ සංඥාසේ උපාදානය කරගත්තොත් ඒ සියලු දේ ඉදානන්ද බික්කු සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති දිගුච්ඡති. මේක අපේ කැමැත්ත අනුව අපිට අවශ්‍ය අනුව අපිට ප්‍රණීතසේ අපිට හරයක් ඇතුව අර්ථයක් ඇතුව සාර්වත්සේ අල්ලගන්න බෑ. මේක අට්ඨියති, මේක ඇට විතරයි. ඒ කියන්නේ අර බල්ලෙකුට හම්බුණ මස් කටුවක් වගේ. මස් කටුව හපනවා බල්ලා, නමුත් බඩ පිරෙන්නේ නෑ. මස් කටුවේ අර ඉව නිසා සුවඳ නිසා මස් කටුව හපනවා, නමුත් බඩ පිරෙන්නේ නෑ. බල්ලගම කට තුවාල වෙලා ඒලේ උරලා බල්ලා රස උරනවා. ඒක තමයි අට්ටියේ හරා යටි. මේවා මේ පංච ස්කන්ධය සබ්බ සංකාරයේසු. අපි කොච්චර අපේ කැමැත්ත අනුව රිසි පරිදි මනාපරිදි පාත්තන්න ගියත් මේ සබ්බේ සංකාරා අනිච්චාති, මේක යදා පඤ්ඤාය පස්සති, යථා පරිදි අපි තේරුම් ගත්තොත් පමණක් අපිට මේක අපිව හැර යනවා හරහා යති. ඒ වගේම jigutthati, මේක පිළිකුල් බවට පත් වෙනවා. මේක අපේ කැමැත්තට ඉන්නේ නැහැ. ඒ නිසා මේ සබ්බ සංකාරේසු අනිච්ච සංඥාව අනුපස්සනා කරලා මේ සංකාරයෙන් විසංකාර කරන්න, මේකෙන් මිදී නිදහස් වෙන්න. ඊළඟට තියෙන්නේ කතමාචානන්ද ආනපාන සති. මේක තියෙන්නේ අර මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ ආනපාන සති සමාධිය තියෙන මේ අනුපස්සනා හතරමයි. කාය කාය අනුපස්සනාව, චිත්තේ චිත්තානු වේදනාසු වේදනා අනුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්ම අනුපස්සනාව, පේලි කීපයෙන් බැගින් ආනපාන සති හැටියට දෙපැත්ත විග්‍රහ කරලා තියෙනවා. මේ මුල් පේලි හතරම තියෙන්නේ දීගං වාස සන්තෝ, දීගං අස්සාමිති පදානාති, දීගං අපස්ස සන්තෝ, රස්සංවා සබ්බකාය පටිසංවේදී. ඒ තියෙන්නේ අර ආනපාන සති සමාධිය තිබුණු දේමයි. ඊළඟට පීටි පටිසංවේදී අස්සපස්ස, සුඛ පටිසංවේදී අස්සපස්ස, මේ තියෙන්නේ වේදනාසු වේදනානුපස්සනාව. ඊට පස්සේ චිත්ත සංකාර පිළිබඳව තියෙනවා. චිත්ත සංකාර පටිසංවේදී අස්සපස්ස පසම්මයන් චිත්ත සංකාරං, පසම්මයන් චිත්ත සංකාරං, චිත්ත පටිසංවේදී අස්සසාමිත සික්කටි, චිත්ත පටිසංවේදී මේ තියෙන චිත්තේ චිත්තානුපස්සනාව. නමුත් මෙතන තියෙන පේලි හතරකින් මෙට අර චිත්තේ චිත්තානුපස්සනාව මේ දිගටම තිබුණාට මේක පේලි හතරයි තියෙන්නේ. ඊළඟට අභිප්පමෝදයන් චිත්තං, සමාධයන් චිත්තං, ඒවා තියෙනවා. ඒවත් චිත්තේ චිත්තානුපස්සනාවේ. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සනාව, අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, විරාගානුපස්සී විහෙරති රාග සංඥා පජහති, නිරෝධානුපස්සී විහෙරති සමුදයන් පජහති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති අසති සාමීති සික්කති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති පසති සාමීති සික්කති. ධම්මේසු ධම්මානුපස්සනාව අයං උච්චතානන්ද ආනපාන සති. මේ අනුව මේ දස සංඥා නිවැරදිව මේක මේ වචන පේලි ටිකක් කීම, සජ්ජායනා කිරීම, වෙද මහත්තයාගේ බේත් සීට්ටුව ගිරව් වගේ කියවීම නෙමේ. මේක තියෙන්නේ හොඳට පැහැදිලිව කියනවා. සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස භික්කුණෝ ඉමා දස සංඥා බාසෙයාසි. භාවිතයට ගණ්ඩුව කියවන්න නෙමේ, සජ්ජායනා කරවන්න නෙමේ, භාවිතයට ගන්නේ ආනපාන හැටියට. තානංකෝ පනේතං විජ්ජති යංගිරිමානන්දස්ස බික්කුණෝ. එක්කෙනෙකුට නෙමේ, ඕනෑම මේ පංචස්කන්ධයෙන් මිදී නිදහස් විය යුතු දෙයින් විදහස් නොවී නන්දිසේ කැමැත්තෙන් අල්ලගෙන ඉන්න අය ඕනෑම කෙනෙකුට ඉමා දස සංඥා සුත්වා සෝ ආභාසෝ තානසෝ පටිප්පසම්බේය. ආබාධෝ සියල්ලින් සදහටම සහමුලින්ම විදී නිදහස් වෙනවා. ඇයි? අර පංචස්කන්ධය උපාදානය කරගන්නේ නැහැ. අර ආයතන හැටියට ඇකන්නාසේ දිවකයමන පාවිච්චි කරන්නේ නැහැ. මේ සියලු දේ ආනපාන සති සමාධියේ නිවැරදි පිහිටුවාම එනදී ඒ අනුව මේ ගිරිමානන්ද මේ යම් කෙනෙක් ඉන්න ඇති එහෙම එයාටත් ඒ වගේම එයාට විතරක් නෙමේ එක්කෙනෙකුට විතරක් නෙමේ මේ බුදු කෙනෙක් මේ සූත්‍රය මේ බේත මේ පියවර මේ දස සංඥා කියලා දෙන්නේ උගන්වන්නේ මේ අතීතයේත් අනාගතයේත් වර්තමානයේත් ඉදිරියටත් මේ පංචස්කන්ධයේ මිදී නිදහස් වෙන්න බැරුව ඒක කැමැත්තෙන් මල්ලගෙන ඉන්න සියලුම දුක්ඛිතා ආබාධ වල ගිලාන පුද්ගලයන්ටයි මේ බේත මේ ධර්මයේ බුද්ධ යන්ත්‍රය කියා දුන්නේ මේක භාවිතයට ගන්න ඕන දෙයක් ඉගෙන ගන්න ඕන දෙයක් ඒ නිසා අතකෝ ආයස්මා ආනන්දෝ භගවතා සම්තිකේ ඉමා දස සංඥා උග්ගහෙත්වා මේක උග්ගහෙත්වා ඉගෙන ගත්තා මේක භාවිතයට ගන්න හැටි මේ භාවිතයට ගන්න හැටි තමයි මේ ආනපාන සති සමාධිය හැටියට මේ ඉගෙන ගන්න එනිසා තේරුම් ගන්න ඕන මේක තියෙන්නේ මේ වචනයක් පදවලක් නෙමේ මේක තියෙනවා කරණීය ආකරණීය අස්සපස්ස දෙකම මේක තේරුම් ගත්තේ නැත්නම් මේ ආබාධේ දුක්ඛිත බවෙන් පාළ බවෙන් ගිලාන බවෙන් මිදී නිදහස් වෙන්න බෑ ඒ අනුව මේක නිවැරදිව දස සංඥා සුද්ධා ඒ අනුව ඉගෙනගෙන භාවිතා කරලා සෝ ආබාධෝ තානසෝ පටිප්පසම්බි උට්ඨේ චායස්මා ගිරිමානන්දෝ තම්මා ආබාධා තථා පහිනෝච පනායස්මතු ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසි ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේක කියෙව්ව තරමට සජ්ජායනා කළ තරමට පිරිත් හැටියට ලක්ෂ වාරයක් කියපු හාමුදුරුවරුත් ඉන්නවා ගිහියෙත් ඉන්නවා මෙතනත් ඇති නමුත් කිසිම ශේෂයක්වත් ඔය කියන ආබාධිත ගිලාන දුල් බාල දුක්කේ බව අර පංචස්කන්ධේ උපාදානය කර ගැනීම මිදී නිදහස් වෙන්න බෑ කියවලා එනිසා මේක අර යථා භූත ඥාන දර්ශනයෙන් අර භාවිතයට ගන්න ඕන භාසෙයාස භාවිතයට ගන්න උග්ගහෙට්ටවා මේක කළ හැකි කළ යුතු පිළිවෙල ඉගෙන ගන්න ඕන ඒ නිසා මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ ඔය අද කියනා වගේ කියවා කියවා පිරිත් හැටියට සජ්ජායනා කරන්න දුන්න බේතක් නෙමෙයි මේක හොඳට දැනගෙන මේ ආනපාන සති සමාධිය ප්‍රායෝගිකවම වඩන්න තියෙන ක්‍රමයක් නිවැරදිම පිළිවෙතක් අද්දුටු සත්‍ය බේතක් සංසාර රෝගයෙන් මිදෙන්න පංචස්කන්ධය උපාදානය කර ගැනීමෙන් මිදෙන්න ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට පුළුවන්කම් තියෙනවා මේ සංසාර දුකෙන් සදහටම මිදෙන්න මේ රෝගයෙන් ආබාධයෙන් දුක්ඛිත බවෙන් ගිලාන බවෙන් මිදෙන්න මේක සියලු පෘථග්ජන පුද්ගලයන්ට පොදු රෝගයක් පොදු පිළිවෙත් පිළි යමක් බේතක් මේ දෙකම තේරුම් ගන්න ඕන මේක සියලු පෘථග්ජන පුද්ගලයන්ට මේ රෝගය තියෙනවා සියලු පෘථග්ජන පුද්ගලයන්ට මේ රෝගයෙන් මිදෙන්න පුළුවන් මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන දස සංඥා ඉගෙනගෙන නිවැරදිව ආනපාන සති සමාධිය හැටියට භාවිතා කළොත් ඉතින් ඒක නිසා දැන් තව එක කාරණයක් මෙතෙන්දි කියන්න ඕන මේ අභිරත සංඥා තුන සහ එක එකේ අනභිරතය අනුපස්සනා කරන්න අභිරතය කියන්නේ මේක තදින්ම උපාදානය කර නිසා මේක තදූපයම් පටිච්ච මේ සියලුම පෘථග්ජන පුද්ගලයෝ මේ කියන තේ බොහොම ප්‍රිය මනාප බවෙන් කැමැත්තෙන්ම මේ අභිරත සංකාර තුන උපාදානය කරගත් දැන් ආගමේ බුද්ධාගමේ අනිකාගමල්ලක් තියෙනවා විශේෂයෙන් බුද්ධාගමේ පින්කමක් කරන හැම වෙලාවකම ඒක පුඤ්ඤාභි සංකාරයක් කර ගැනීම තමයි ආගමේ ඒකායන ක්‍රියාකාරී පින්කමක් කරපු ගමන් මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ අද මේ මොහොතෙන් පසුව මේ පින්කමේ ප්‍රතිලාභ හැටියට යහපතක් සෙතක් බලාපොරොත්තුවක් දෙව් මිනිස් සැප රජ සැප සිතු සැප සියලු දේ ලබා ගන්න මේ උපාදානය කරගන්නේ පංචස්කන්ධය. ඉතින් ඒක නිසා මේකට කියනවා පුඤ්ඤ අභිසංකාර කියලා. අපි දැන් අපි හිතමුකෝ හිඟන්නේකොට රුපියල් 10ක් පිනට දීම පින්කමක්. ඒක පින්කම. මේ පින්කම කරලා ඒ රුපියල් 10 දුන්න පින්කම පින්කමක් ඒක කාටවත් නැති කියන්න බෑ. බුදුහාමුදුරුවෝ කිව්වා පින්කම් කළ යුතුමයි. ඒක නෙමේ වරද. වරද මේකේ අර චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලියෝ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මේකේ මේ රුපියල් 10ක් පිනට දීලා ඒ පින්කමෙන් තමන්ට ස්වීප් එකක් ඇදේවා, ලක්ෂයක ස්වීප් එකක් ඇදේවා, එක්ක යහපතක් වේවා. දැන් බෝධි පූජාවක් ගාවට ගියාම බෝධින් වහන්සේ ගාවට ගිහිල්ලා අර මලක් පූජා කළා, එක්ක පඳුරක් බැඳලා මේ පින්කමෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේකෙන් ඊට වැඩිය කෝටියක් වටින දෙයක් ආපහු තමන් උපාදානය කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි දානයක් දීලා. ඔය දානයක් දුන්න ගමන්ම මේක අර විශාකානන්දා මල්ලිකා සුමනා සුනන්දාමෙන් භෝග සම්පත්, ධන සම්පත්, රූප සම්පත්, අර සම්පත් මේ සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට ප්‍රාර්ථනා යාඥා කරනවා. යාඥා කරන්න. යාඥාව කියන එක තමා අර පුඤ්ඤාභිසංකාර වෙන්නේ. පින්කමක් කළා. ඒක පින්කම කියන්නේ හදයන් පුණාති පුඤ්ඤක්. හදයන් පුණාති. හදේ යම් ප්‍රසාදයක් පිරිසිදු බවක් පැහැදීමක් ඇතිවීම පින්කම. ඒ එවන් පින්කමක් කරලා මලක් පූජ කරලා දානයක් දීලා තව නොයෙකුත් ආකාරයේ පින්කමක් කරලා අද හදේ ප්‍රසාදයක් පිරිසිදු බවක් ඇති කරගන්න. හැබැයි ඒක ඒ මල පූජ කරලා දානය දුන්න ගමන් මේක තමන්ගේම මතු පැවැත්ම අදට වඩා හෙට හොඳ කරගන්න යමක් අපි ඉල්ලනවා නම්, යාඥා කරනවා නම්, ප්‍රාර්ථනා කරනවා නම් ඒක පුඤ්ඤාභිසංකාරයක් බවට පත් වෙනවා. ඒ පුඤ්ඤාභිසංකාරය පවතින තාක්කල් තමන්ගේ නිවන වැහෙනවා, පැවැත්ම හොඳින් පවතිනවා. කොච්චර හොඳින් පැවැත්ම පැවතුනත් නිවන වැහෙනවා. අර දෙව් සැප, රාජ්‍ය සැප, සිටු සැප, බ්‍රහ්ම සැප සියල්ල නිවන වහන, නිවන ප්‍රමාද කරන පුඤ්ඤාභිසංකාර නිසා ලැබෙන දේවල්. නමුත් අද සියලු බෞද්ධයන්ව මේ බුද්ධාගමේ උගන්වලා තියෙන්නේ, කියලා දීලා තියෙන්නේ පින්කමක් කරලා ඒ පින්කමෙන් තමන්ටම මේ පැවැත්ම හොඳින් දික් කරගන්නට පුඤ්ඤාභිසංකාරයක් බවට පත් කරගන්න. මේක මේ බුද්ධ ධර්මයට සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. අර චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාගෝ කියන එකට සහමුලින්ම විරුද්ධයි. මේක තියෙන්නේ අනාලයෝ. අර පුඤ්ඤාභිසංකාරයක්, අර ප්‍රාර්ථනාවක්, අර ඉල්ලීමක් දෙව් සැප දෙව් මිනිස් සැප කෙලවර කියපු ගමන්ම අනාලියෝ. ඒකට ඇලුණා. ඒක අල්ලගත්තා. අර කරපු පින්කම අභිසංකාරයක් කරලා තමන්ගේ පැවැත්ම නිවන වහගත්තා, පැවැත්ම දික් කරගත්තා. ඒක නිසා නිවනයි වැහෙන්නේ, නිවනයි ප්‍රමාද වෙන්නේ. මොකින්ද? පුඤ්ඤාභිසං. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා පුඤ්ඤ පාප පහිනස්. පින්කම් කරන්න කිපයි කියලා බුදුහාමුදුරුවෝ එහෙම කොහෙවත් කියලා නැහැ. කිව්වයි කියලා එහෙම තැනකුත් නැහැ. බුදුහාමුදුරුවෝ සුමනා සූත්‍රයේ පැහැදිලිව කිව්වා සුමනාවන්ට, සුමනාවනි පින්කම් කළ යුතුමයි. හැබැයි පින්කමක් කරන හැම අවස්ථාවකම ප්‍රඥාවන්තයෙක් නම් ඒක කුසලයක් බවට පත් කරගන්න දන්නවා. අර භක්තියෙන් මෝඩ වූ මෝඩ ගුඩ බෞද්ධයෙක් නම් ඒ පින්කම පුඤ්ඤාභිසංකාරයක් කරගෙන නිවන ප්‍රමාද කරගෙන, නිවන වහගෙන අර දෙව් මිනිස් සැප රජ සැප සිතු සැප ලබන්න ඒ පින උපාදානය කරගන්නවා. ඒක අභිසංකාරයක් කරගන්න. මේක තමයි නිවන වැහෙන ප්‍රධානම දේ. බුදුහාමුදුරුව දේශනා කරපු පුඤ්ඤ අභිසංකාර. ඊට පස්සේ අපුඤ්ඤ අභිසංකාර. මේකත් තේරුම් ගන්න ඕන. මේක මේ මිනිස්සු තේරුම් අරගෙනම නැති දෙයක්. අපුඤ්ඤ අභිසංකාර. අපි මේ අපුඤ්ඤ කියන්නේ අර හදවත පිනායන් නැති. පුඤ්ඤ කියන්නේ අර හදයන් පුනාතිනේ. අපේ හදට යම් දුකක් දෝමනස්සයක් ද්වේෂයක් දෙවිනිවේෂයක් දෙන දේ තමයි අපුඤ්ඤ. මෙයාගේ අවස්ථාවක අපි හිතමුකෝ අපිට පාඩුවක් වුණා, අලාභයක් වුණා, එක්කෝ අපහසුවක් වුණා, විහේසා මෙයාගේ දෙයක් වුණා. අපි හිතමුකෝ අපේ වත්තේ කෙහෙල් කැනක් තිබුණා, කෙහෙල් කැන හොරු කපාගෙන ගියා. දැන් මේ කෙහෙල් කැන ආරක්ෂා කර ගැනීම, කෙහෙල් කැන පැහිලාද කියලා බලලා කෙහෙල් කැන කපලා ගෙට ගැනීම, තමන් හැදුව වැව්ව තමන්ගේ යුතුකමක් වගකීමක්, ඒක ආරක්ෂා කර ගැනීම, ඒක කපා ගැනීම. නමුත් ඒක වෙලාවට කපන්න නැතුව කවුරු හරි කපාගෙන ගියා. දැන් කෙහෙල් කැන කැපුව ගමන්ම තමන්ට ටිකක් මේ වේගයක්, ද්වේෂයක්, පොඩි දෙවෙනි වේශයක් ආවා. මම හැදුව කෙහෙල් කැන මගේ කෙහෙල් කැන කපාගෙන. දැන් මේ කෙහෙල් කැපක් ගැන කපාගෙන ගියාම ඊට පස්සේ කරන්නේ දැන් කෙහෙල් කැන කපාගෙන ගිහිල්ලා ඉවරයි, මේ අර පාඩුවට, මේ වේගයට, මේ වේදනාවට ගිහිල්ලා ශාප කරනවා, පලි ගහනවා, වෛර කරනවා, වස් කවි කියනවා, දෙස් දෙවල් තියනවා, පොල් ගහනවා, මගේ තව නොයෙක් ඒවා කියනවා. අර කාලිමෑණියන්ට පුද පූජා දීලා වීදම් කරලා තවත් වැඩ කරනවා. මේක තමයි අපුඤ්ඤ අභිසංකාර. මේක කිරීම නිසා අර කෙහෙල් කැන නැති වූ පාඩුව වගේ කෝටියක් අර වස් කවි කිරීම, පලි ගෙවීම, දෙස් දෙවල් තිබීම, මරලතෝ නිදීම, ශාප කිරීම, මේක නිසා මුළු විශ්වයම කිලුටු කරනවා. තමන්ගේ මුළු ශරීරයම පාපිච්චයෙන් තුනම කිලුටු වෙනවා. මේක නිසා කවදක්වත් මේ වගේ තමන්ට අලාභයක්, අපහසුවක්, අමාරුවක්, නොගැලපෙන දෙයක් ආවම කිසිසේත්ම ශාප කිරීම, වෛර කිරීම, පොල් ගැහීම, වස් කවි කිරීම, දෙස් දෙවල් තිබීම, ඔය දෙවියන්ට කන්න ලව් කළා ඒ කරපු අයට පලි ගැහීම, හෙන ගහන්න ඕන, නයා ගන්න ඕන, මේ වගේ දේවල් පවා මේ සියල්ලු දේ නිසා තමන්ගෙත් අධ්‍යාත්මික වශයෙන්, බාහිර ලෝකයක් බහිද්ධා වශයෙන් කිලුටු වෙනවා. තමන් කිලුටු කර නිසා මේක අපුඤ්ඤාභි සංකාර හැටියට තමන්ට මේකේ ශක්තිය බලය තියෙන තාක්කල් තමන්ගේ නිවන වැහෙනවා තමන් කරගත්ත වැරදිදේ නිසා. දැන් අපි හිතමු අර කෙහෙල් ගැන නියම වෙලාවට පැහිලා තියෙනවා නම් ඒක කපලා ආරක්ෂා කර ගැනීම හෝ ගෙට ගැනීම ඒක තමන්ගේ යුතුකමක් වගකීමක්, ඒක අයිතියක්. නමුත් අර ඒක එහෙම නොකර දැන් කෙහෙල් ගැන හුරු කපාගෙන ගියා නම් දැන් කපාගෙන ගිහිල්ලත් ඉවරයි. ඉතින් ඒක නිසා මේ කෙහෙල් ගැනත් කවුරු හෝ කහලා හෙට වෙනකොට වැසිකිළියට ගිහිල්ලා ඉවරයි. මෙහෙම දෙයක්. මේකත් සිද්ධ වුණේ හොඳටයි. මං කවදා හරි අතීතේ කාගේ හරි දෙයක් මේ වගේ ගන්න නැති. ඒක නිසා දැන් මේක ණය ගෙව්වා. මේ ණයෙන් මං මිදී නිදහස් වුණා. ඒකත් මට හොඳටයි වුණේ කියලා. ඒ සිදු වුණ සියල්ල හොඳට කල්පනා කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි අර අභිරත සංකාරයේ මිදී අනභිරත සංකාරය මෙනෙහි කිරීම. ඉතින් ඒක නිසා දැන් කෙහෙල් කැන කපාගෙන ගිහිල්ලා ඉවරයි. ඒක නිසා ඒ කෙහෙල් කැනත් කන දෙයක්. මේ කන්න තමන්ට කෑම බීම නැති වෙන්නේ නැහැනේ මේ කෙහෙල් කැන නැති වීම නිසා. නමුත් අර වගේ ශාපයක් කළොත්, වෛර කළොත්, ක්‍රෝධ කළොත්, වස්කයි කිව්වොත්, මරලා තෝනි දුන්නොත්, පොල් ගැහුවොත්, අර එන ගහන්න ඕන, නයා කන්න ඕන, මෙහෙමයි කියලා වචනයෙන්, ක්‍රියාවෙන්, සිටිවිල්ලෙන් හෝ යමක් කළොත් ඒක අපුඤ්ඤ අභිසංකාරයක් බවට පත් වෙනවා. මේක සියලුම නොදන්නා පුතග්ජන අසුතුවත් පුද්ගලයන් අතින් දෙන දෙයක්. මේක තමන්ගේ නිවන වැහෙන බලවත්ම බලවත් අභිසංකාරය. තුන්වෙනි එක තමා අනිඤ්ඤ අභිසංකාර. අනිඤ්ඤ අභිසංකාර කියන්නේ මේ තමන් හරි හැටියට ඇත්ත ඇති හැටියට නොදෙන, ඔය අද ලංකාවේ තියෙන සියලු භාවනා මධ්‍යස්ථානවල අර කසින පිරියම් කරලා මේ අනාර්ය අරූපී ධ්‍යාන ලැබලා අර අතරමං වෙන දීර්ඝායුෂ දේවනිකායකට හෝ අර ආකාසඤ්ඤායතනයට ආකිඤ්ඤායතනයට විඥානඤ්ඤායතනෙ නේව සංඥායතන තත්වයට ධ්‍යානයකටපත් වීම කවදක්වත් නිවනට හේතු වෙන්නේ නැති, නිවන ප්‍රමාද වන අර අක්කන සූත්‍රයේ දේශනා කරපු අසමජ්ජාති තත්වයකට අක්කන තත්වයකටපත් වෙන දෙයක්. ඒ නිසා අර සතර අපායට වඩා භයානකයි මේ කියන අනාර්ය ධ්‍යානයක් අරූපී ධ්‍යානයක් ලැබලා අනිඤ්ඤාභි සංකාර වඩලා ඒ තැනකටපත් වෙන්න වුණොත්. මොකද හේතුව බුද්ධ කල්ප හතක් යනකම් බුදුවරු හත් දිනේ අර බුද්ධ කල්ප හතක් යනකම් අර නේව සංඥානාසඤ්ඤේ ආයතනේ අතරමං වෙලා ඉන්න ඕන, නිවන වැහෙනවා. හැබැයි එතන ඉවර වුණ අවස්ථාවෙත් ඒ ශක්තියක් ඉපදවාගත්තේ අනාර්ය ධ්‍යාන වලින් අරූපී ධ්‍යාන වලින්. ඒ ශක්තියත් ඉවර වෙනවා, ගෙවෙනවා. හැබැයි කාටවත් සහතිකයක් නැහැ හතර අපායෙන් බේරුණා කියලා. ඉතින් ඒක නිසා සෝතාපට්ටි ඵලයටපත් වුණා නම් සතර අපායෙන් බේරුණා. නමුත් මොන ධ්‍යාන ලැබුවත්, මොන රූපී අරූපී ධ්‍යාන ලැබුවත් සතර අපායෙන් බේරෙන්නේ නැහැ. මගඵල නොලැබුවොත් සෝතාපන්න ඵලයටපත් උනේ නැත්තම්. මේ නිසා අනිඤ්ඤාභි සංකාර බුදුහාමුදුරුවෝ මේ අභිසංකාරයක් හැටියට බැහැර කරපු දෙයක්, නොකළ යුතු දෙයක් එදා බහුලව මිනිස්සු කළා. බුදුහාමුදුරු අදත් කරනවා. අදත් මේ ලංකාවේ සියලුම භාවනා මධ්‍යස්ථානවල ඒකායන බලාපොරොත්තුව ඔවගේ ධ්‍යානයක් ලැබලා මැජික් වෙන්නලා අභිඥා ලැබලා ඉවර වෙන. මේක කිසිසේත්ම වැඩක් ඇති දෙයක් නෙමෙයි. මේක බුදුහාමුදුරුව බැහැර කරපු දෙයක්. ගෝපක මොග්ගල්ලාන සූත්‍රය, අරිට්ඨ සූත්‍රය, තව බොහෝ සූත්‍රවල බුදුහාමුදුරුව මේක නොකළ යුතු, නොඇඩිය යුතු දෙයක් බව පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ ආනාපානසති සූත්‍රයේ එක තැනක තියෙනවා චිත්ත සංකාර පටිසංවේදී කියලා. අනිත් තැන තියෙනවා චිත්ත පටිසංවේදී කියලා. වෙනසක් තියෙනවද?
ඔව්, මේ දෙකම අර පස්සම්බයං කාය සංකාරං පස්සම්බයං චිත්ත සංකාරං වෙන්න, පස්සම්බයං කාය සංකාරං වෙන්න අර කායේ ක්‍රියාවිවේගයේ වේදනාව, පස්සම්බයං චිත්ත සංකාරං වෙන්න මේ චිත්තපටි සංවේදී අස්සපස්ස කරන්න ඕන. ඒකයි ඔය කියලා තියෙන්නේ. එතකොට ප්‍රතිඵලය තමයි පස්සම්බයං චිත්ත පටි සංග චිත්ත සංකාර.
මේ වචනවල තේරුම මොනවාද? අබ්බිප්පමෝදයං චිත්තං සමාධි.
දැන් ඕක අර චිත්තේ චිත්තානුපස්සනාවේ මොකද තිබුණේ? දැන් අභිප්‍රමෝදය කියන්නේ මොකද්ද? ප්‍රමෝදය කියන්නේ මොකද්ද? ප්‍රසාදය කියන්නේ මොකද්ද? පැහැදීම, ප්‍රසාදය, ප්‍රමෝදය, අභිප්‍රමෝදය. නිවනට හිත පිරිසිදු වේගෙන යනකොට පැහැදීම, ප්‍රසාදය, ප්‍රමෝදය, අධිප්‍රමෝදය. අධිප්‍රමෝදයන් චිත්තං. නිවනට කිට්ටු වෙනවා, පැහැදිනවා. අනිත් පැත්තට කිලුට වෙනකොටත් එහෙමයි.
එතකොට මේ
අර කාය කායනුපස්සනාව, වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව වඩනකොට අභිප්‍රමෝදයන් චිත්තං.
එතකොට අභිප්‍රමෝදයන් චිත්තං වෙනකොට අස්ස විතරයිනේ තියෙන්නේ පස්ස නැහැ.
ඒක ප්‍රතිඵලයනේ. අසවස් කරලා ලබන ප්‍රතිඵලය අභිප්‍රමෝදයන්ති. අසවස් කළාම ලැබෙන ප්‍රතිඵලයයි ඕක.
සමාදාහං චිත්තං.
සමාදාහං ඒකත් ප්‍රතිඵලය.
විමෝචයං චිත්තං.
ඔව් විමෝචයං ඒකත් ප්‍රතිඵලය. විමෝචයං කියන්නේ අර මිදී නිදහස් වීම. පූර්ණ වශයෙන් මිදී නිදහස්. පරිමුච්ඡති කියන එකම තමයි විමුක්තිය කියන එක විමෝචයං. ඔව් අභි කියන පදේ හැම තැනකම අභි කියලා තියෙනවා නම් ගැඹුරෙන් බොහොම දැන් අභි සීලය, අභි විනය, අභි ධර්මය, ඔය තියෙන අභිඥාන ඔක්කොම මොකද්ද? මේ සාමාන්‍ය තත්වයෙන් ගැඹුරට ගිය උසස් තත්වයක යම් ඥානයකින් තේරුම් ගත යුතු, දැනගත යුතු, ප්‍රායෝගික ක්‍රියාත්මක කළ යුතු දෙයක් නම් සීලය අභිසීලය, විනය අභිවිනය, ධර්මය අභිධර්මය, ඥානය අභිඥානය. තව තියෙනව අභි ප්‍රමෝදය. හැම තැනකම මාගදී භාෂාවේ අභි කියනවා නම් සිංහල භාෂාවේ අති කියන අර්ථය, උසස්, ගැඹුරු, බලවත් කියන අර්ථයක් වෙනවා.
ගෞරවනීය අරහතුන් වහන්ස, මේ අපි මේ අපි ලෝභ දේශ මෝහ උපාදානය කරගෙන ඒ මතින් ඇතිවන ස්වභාවය අනුව නේද ඒක දඩිව ගත්තාම මේ රෝගාබාධයන්ට මුල් වෙන වාපිච්චෙත් එම් කිපීනේ.
දැන් ලෝභ දේශ මෝහ නෙමේ උපාදානය කරගන්නේ පංචස්කන්ධ. රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් ප්‍රියනං ලෝභයෙන් පංචස්කන්ධේ උපාදානය. අප්‍රියනං ද්වේෂයෙන් පංචස්කන්ධේ වෙන් කරනවා. ඒකත් උපාදානයේ දෙවෙනි වේශය. ඒ වගේම මෝහයෙන් කරන්නේ අර පංචස්කන්ධේම මනිනවා, සංසන්දනය කරනවා. මේක තුනම එක ක්‍රියාවක්. තුන් පැත්තකට අපිට කියලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක මේ ලෝභ දේශ මෝහ තුනක් හැටියට අපි ඉගෙන ගත්තට එකම ක්‍රියාවක එකම ධාතු කැඩේක තුන් පැත්ත වගේ වැඩක් නැතුව මේක තුනක් වුණාට අපි විග්‍රහ කරලා විභජනය කරලා බෙදලා පෙන්වුවට මේක කැපෙනවා නම් එකටමයි, උපදිනවා නම් තුනම එකටම උපදින. මේක තේරුම් ගන්න. වෙන් කරන්න බෑ. අපිට වෙන් කරලා අපිට එකක් වුණොත් දැන් අපි හිතමු අපේ වාපිච්චම තුන තියෙනවනේ ලෝභ දේශ මෝහ නිසා උපදින. එකක් විසම වුණොත් මොකද? තුනම විසමයි. එකක් සම වුණොත් තුනම සම වෙන්න ඕන. එකක් විතරක් සම කරන්න බෑ. දැන් ඔය සිංහල ආයුර්වේද විද්‍යාවේ මේ මූලධර්මය තමයි මේ වාපිච්චෙන් සමතත්වයට පත් කිරීම. ඒකත් වෙන් කරන්න බෑ. අපිට ඒ කිසි දෙයක් වෙන් කරන්න බෑ. නමුත් බුදුහාමුදුරුවෝ මේ වෙන් කළා, බෙදලා, විභජනය කරලා තියෙනවා. ඒ මොකටද අපිට මේ අපිට මේකේ ඇත්ත ඇටි ඇටියට තේරුම් ගන්න.
එතන පූර්ව කර්ම නිසා රෝග හට ගන්නවා කියලා කියන්නේ පෙර ආත්ම භාවන වල මේක දැඩිව අරගෙන තියෙන වේග තැම්පත් වල තියෙන මතුවේ ඉන්නේ. ඔව්
කම්මා බාධුදා විපාකා තමයි පූර්. අපි කරගත්ත දේ, අපි කරගන්න දේ පංචස්කන්ධේ උපාදානය කර ගැනීම එක්ක රාගයෙන්, එක්ක ද්වේෂයෙන්, එක්ක මෝහයෙන්. ඒකම තමයි කම්මා බාධ. වෙන එකක් නෙමෙයි.
එතකොට මේ ගෞරවනීය අර්ධන් වහන්සේ මේ කම්මා වරණ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ දෙන්න.
ඔව් දැන් කරපු දේ නිසා අපිට තරහෙන් මොකක් හරි කළා. ඒක අපේ නිවන ආවරණය වෙනවා. ඒක කම්මා වරණයක්. ඒකම අපිට විපාක ආවරණයක් වෙනවා. ඒක කෙලෙස් හිතකින්, වැරදි හිතකින් කළා නම් කෙලෙස් ආවරණයක් වෙනවා. තුනම එකටම වෙනවා. ඒක මිදි නිදහස් වුණා නම් තුනෙන්ම මිදි නිදහස් වෙනවා.
අපි මේ අනිච්ච සංඥා වඩන්න ආරම්භ කරුවාම මේ නිමිත්ත දැනගෙන සංඥාව
දැනගෙන ඇත්ත වශයෙන් සංඥාවේ අනිච්ච බවයි අනුපස්සනා කරන්න ඕන. මේක අනුපස්සනා කියන වචනේයි තියෙන්නේ. අනුපස්සනා කිරීමෙන් කරන්නේ අර සංඥාව නිච්ච බවට පත්වීම අයින් කිරීම. අලුතෙන් අර සංඥාව නිච්චවෙවී නිච්චවෙවී එනවා අපි අල්ල ගන්න වට කරන්න කොටු කරන්න අර වටේ හදනවා. එතකොට ඒ වටේ හදයිම අපිට කඩන්න පුළුවන් වෙන්නේ අර සංඥාවේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව පජහති. නිච්ච සංඥාව ප්‍රහාණය කිරීම.
ඒ කියන්නේ අලුතෙන් එන වේගය
අලුතෙන් එන වේගය විතරයි අපිට අයින් කරන්න පුළුවන්. වර්තමාන මොහොතේ අලුතෙන් එන වේගය මිසක් ඊයේ තරහක් ගියා. දැන් විනාඩි 5කට පෙර තරහක් ගියා. අපිට දැන් ඒක දැන් සමුදේ වෙලා ඉවරයි. ඒක වය. ඒක වැය වෙනවා මිසක් අපිට අයින් කරන්න උදුර දාන්න අස් කරන්න බෑ. ඒක ධර්මතාවයේ ඒක වැය වෙනවා. ඒක එක දෙනක ගොඩ ගැහෙන්න මෙහෙම තරහක් ආව ගමන් මෙහෙම ඉවර වෙලා දවස් 7කින් ඉවර වෙනවා. නමුත් ඊට ඉස්සෙල්ලා ආයිතව අලුතෙන් ආවත් ආයි දවස් 7ක් ඔහොම මේක වැටෙනවා. දැන් අර අනුපස්සනා කළොත් වෙන්නේ මොකද? අර තරහ අනුසය අලුතෙන් ඉපදීම නවත්තනවා.
ඒ කියන්නේ සංඥා 10ම එකම අවස්ථාවේ විනාඩි ගානක් තුළ අපි තුළ වැඩෙනවා.
වැඩෙනවා. දැන් ඇත්ත වශයෙන්ම ඔය සියලු සංඥා හොඳට තේරුම් ගන්න ඕන අර පංචස්කන්ධේ උපාදානය කරගන්නට ඔය එකම දේ ඇහැකන නාසය දිවකය මේ සියලු දේ එකමයි තියෙන්නේ. අර අනිච්ච අනුපස්සනා කිරීමෙන් පංචස්කන්ධේ විතරක් නෙමෙයි මේ ඇහැට උපාදානය කරගන්න රූප ශබ්ද ගන්ධ ඔක්කොමත් අර නිච්චසේ සුඛසේ අත්ථසේ ගන්න.
එතකොට අරහතුන් වහන්සේ මේ දැන් අපේ අවසාන චුතිසිතේ ඊළඟ ප්‍රතිසන්දියට බලපානවා කියන කතාවේදී මේ අවසානයේ හටගන්නා වේගයේද ඊළඟ ආයුෂය තීරණය කරන්නේ?
වේගය නෙමෙයි. අපි බහුල වශයෙන් මේ ජීවිත කාලය තුළ පුරුදු කරගත්ත, පුහුණු කරගත්ත, පුරුද්දගත්ත, හදාගත්ත දේ බහුල වශයෙන්. දැන් අපිට අපි මේ ආනපාන සති සමාධිය හොඳට පුරුදු කරගත්තොත් බහුල වශයෙන් මොකද අපේ මරණ මොහොතේ ඉන්නේ චුතිසිතට? ආනපානම. අපි වැරදි දෙයක් බාලගතියක් පුරුදු කරගත්තොත් මොකද අපිට පුරුදු වෙන්නේ? මරණ මොහොතේ ඉන්නේ මොකද්ද? අනික් සියලු දේ යටපත් වෙලා දැන් එතෙන්දි අර චුතිසිත අවසාන මරණ මොහොතේ එන සිත ඒ පුද්ගලයාටවත් පාලනය කරගන්න බෑ. බාහිරින්වත් පාලනය කරන්න බෑ. මෙතෙන්දි දැන් අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ අවසාන මොහොතේ හාමුදුරු නමක් ගෙන්නලා එක්ක පිරිත් කියනවා, එක්ක බණ කියනවා, එක්ක රේඩියෝ එකකින් ඔය පිරිතක් කියනවා. ඒක ඒ මිනිහට ඇහෙන්නේ. දැන් අර කනේ මනසේ තියෙන සම්බන්ධය තමයි අපි දැන් වෙන්නේ පණ යනවා කියලා. ඇහි අර මනසේ තියෙන සම්බන්ධය කටොප්පිලා. ඒක කැපිලා. දැන් අපි දන්නවා පණ යනවා. දැන් ඒ මිනිහට අන්තිම මොහොතේ රේඩියෝ එකක් કરી හාමුදුරුවමක් કરી ගෙනල්ලා කිව්වට වැඩක් නැහැ. දැන් ඒ පුද්ගලයාගේ අර මනසේ තියෙන ඒ පුද්ගලයා මේ ජීවිත කාලේ විතරක් නෙමෙයි මීට පෙර කරපු යම් ගරුක කර්මයක්, ආනන්තරික පාප කර්මයක්, අර වගේ ආසන්න ආචින්න කර්මයක් තියෙනවනම් ඒක තමයි පුද්ගලයාට එන්නේ. ඒකයි උපාදානයක. ඒක තමයි චුද්දිට. ඒකට අදාළව තමයි ඊගාව ගතිය සකස් වෙන්නේ, ගති ප්‍රතිසන්දිය හතන්නේ, ගති නිමිත්ත උපදින්නේ. ඒ අනුව තමයි ගති නිමිත්තට අදාළව ගති රුව, ගති ගුණ, ගති බව, ගති බල සියලු දේ හැදෙන්නේ.
ඒ කියන්නේ ඇතුලේ හැටගෙන තියෙන වේගයට අනුව ගතිය නිර්මාණය වෙලා උපතසිද්ධ වෙනවා.
නෑ, වේගය නෙමෙයි. වේගය දැන් ඉවර වෙලා දැන් ගතියක් හදාගෙන ගතියට අනුව ගති නිමිත්තක් එනවා. දැන් අර මරණ ඌර මරණ ගතියනේ තිබුණේ අර චුන්දසූ කරගේ. දැන් අන්තිම වෙනකොට ඌරෙක් වගේ කෑ ගහන්න පටන් ගත්තා. ඒ මොකද ඒ ගතියට අදාළව ගති නිමිත්තක් ආවා. දැන් ගතිපත් සන්ධියේ ඒකමයි සිහිපත් වෙන්නේ. සිහිපත් වෙලා ඒ අනුවම ගති රුව, ගති ගුණ, ගලු බව හැල්ලා අර බාල ගතිය, බාල ගුණ, බාල රුව ඔක්කොම එනවා. එතකොට කවුද ගතිය හදාගන්නේ? තමන්. කොයි කාලෙද? මේ ජීවත් වෙලා ඉන්න මනස හොඳට ක්‍රියාත්මක වෙන කාලෙ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපේ මේ මනස හොඳට කල්පනා කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් කාලේ අපි යහපත් දේ, හොඳ දේ, තීනි සුචරිතේ යෙදෙන්න ඕන. අර සියලු දේ අපිට අයින් වෙනවා ආනපාන කිරීමෙන්. තීනි දුෂ්චරිතේ පාන වෙනවා, තීනි සුචරිතේ ආන වෙනවා. මේකම තමයි අර කුණ්ඩලීය සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වේ.
ඒ කියන්නේ අපි කළ තියෙන පාප කර්ම අහෝසි කර්ම බවට පත් වෙනවා. ආනපානය හරියට වැඩි,
ආනපාන හරියට කළොත් දවසකින් දෙකකින් තුනකින් හතකින් අනිවාර්යෙන් මේ ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග වලින් අහෝසි වේ. ඒ නිසා අපිට හැබැයි ආනපාන දෙකම කරන්න ඕන. පාන විතරක් කළාට හරියන්නේ නැහැ, ආන විතරක් කළා වැඩකුත් නැහැ. ආනපාන දෙකම කරන්න ඕන. අර රාගය ద్వේෂය මෝහය තුනම රාගය අයින් කරන්න ඕන, හැම වෙනකොට විතරාගී වෙන්න, අලෝභ විතරාගී වෙන්න ඕන. ద్వේෂය අයින් කරන්න ඕන, විතදේසි වෙන්න ඕන, විදර්ශ නැති වෙන්න ඕන. එතකොට හරියට දැන් අර පුද්ගලයාගේ අර චුති සිද්දට එන මනෝමය කායේ තියෙන සියලුම පිරිච්ච දේවල් යහපත්, මෙත්තා කරුණා මුදිතා උපේකා, ඒවා කර්ම බීජ නැහැ, ඒවා විමුක්ති, ඒවා නිදහස. එනිසා මේ ආනපාන සති සමාධිය කියන එක නිවැරදිව තේරුම් ගත්තොත් ඔය ඕනම තැනකට ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවකට ඕනම ධර්මතාවයකට නිවනට උපකාර වන ආකාරයට මේක භාවිතයට ගන්න පුළුවන්කම තියෙනවා නිවැරදිව තේරුම් ගත්තොත්. මේ ආනපාන කියන එක හුස්ම ඇදීම පිටකිරීම එක්ක බඩ පිම්වීම හැකිලීම කළාට පස්සේ දැන් මිනිසුන් නන්නත් ආරවු අතරමං වුණ. දැන් මිනිස්සු හුලං ඇද ඇද ඉන්නවා නිවන් දකින්න. කවදක්වත් කාටවත් කෙලෙස් මුල් උදුරන්න බැහැබැයි එකක් ධානය. ඒකත් ඒක ධානයක් නෙමෙයි කියලා මං කියන්නේ, ඒක අනාර්ය ධානය. ඒකෙනුත් යම් සුවයක් තියෙනවා. හැබැයි නිවන වැහෙනවා. ඒ සුවය සමත සුවය. මත් වෙනවා. අර කුඩු ගැහුව මිනිහෙක් ඔය හෙරොයින් වගේ කුඩු තියන්නේ. ඔය කුඩු ගැහුව මිනිහෙකුයි මේ කියන මේ ඔය අපේ ලංකාවේ තියෙන ඔය භාවනා මධ්‍යස්ථානවල අනාර්ය භාවනාවට පත් වූ මිනිහෙකුයි දෙන්නම එකයි. හැබැයි කුඩු ගැහුව මිනිහා නම් දවසකින් දෙකකින් අර වේගයේ ඉවර වෙනවා. අර අනාර්ය භාවනාවේ අරූපී ධානයකට පත් වුණොත් මරණ මොහොතේ නෙමේ තව ඒකේ බලයේ ශක්තිය කල්ප කාලාන්තරයක් තියෙනවා, ඒකෙන් මිදී නිදහස් වෙන්න බෑ. ඉතින් ඒක නිසා අර කුඩු ගැහුව මිනිහට ඒ කුඩුවල ශක්තිය දවස් තුන හතරකින් හරි දවසකින් හරි ඉවරයි. නමුත් මේ අනාර්ය අරූපී ධානයකට ගිය ගමන් කල්ප කාලාන්තරයක් මේක ගෙවන්න. හැබැයි ඒක සුවයක්. කුඩු ගැහුව මිනිහත් සුවයක්. අර කුඩු ගහන්නේ නැහැ නේ, සුවයක් නැන්න. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අර කුඩු කායික වශයෙන්, මේක මානසික වශයෙන් තාවකාලික සුවයක්. මේක නිත්‍ය සුවයක් නෑ. අභිසංකාර තමා බලවත්ම නිවනට තියෙන අද බෞද්ධයන්ට තියෙන බාධකේ. දැන් බුද්ධ ආගමේ තියෙන්නෙම අභිසංකාරමයි. දැන් අභිසංකාර තුනමයි. දැන් පින්කමක් කරලා දානයක් ගයක් එක්ක වන්දලක මල් පූජ කළත්, දැන් ඔය පොඩි ළමයින්ට මල් පූජ කළත්, ඔය දහම් පාසල හොඳට පිරිසි කරලා හොදලා ඉලන්න මේ මලෙන් පැහැපත් වෙන මට රූපයක් ලැබේ අසුවන ඕමනේ ඈ ඕකයි උගන්නන්නේ. ඒ වගේම දැන් ඔය පන්සල්වල දේවාල හදාගෙන තියෙනකෝ අර ශාප කරන්න වෛර කරන්න වස්කවි කියන ආම්දුරුමයි කියන්නේ කපුව වගේ. ඔය අනේ පුඤ්ඤාභිසං අපුඤ්ඤාභිසංකාර. ඒ වගේම ඔය භාවනා මධ්‍යස්ථානවල අනිඤ්ඤාභිසංකාර. වෙන කොහෙවත් මේව නැහැ. තියෙන්නේ කොහෙද? මේ ආගමික තැන්වලම. ඕවම තමයි පැවැත්ම පාත්තගෙන යන්න හේතු වෙන දේවල්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ අනිත්‍ය සංඥාවේදී
රූප සංඥාවේ අනිත්‍ය බව හොඳට මේක මාගදී භාෂාව අනිත් පැත්ත ගහලා කතා කරලා තියෙනවා.
එතෙන්දී මේ පංචස්කන්ධය ගැනන්නේ රූප සංඥාව හැටියටද?
දැන් අර රූපය ප්‍රියමනාපසේ නිච්චසේ දකින්නවනම් අපි මොකද කරන්නේ? ඒක උපාදානය කරලා ඒකට තණ්හා වෙනවා, තදූපයම් පටිච්ච වෙනවා. හැබැයි මේක අපි නිච්චසේ අනිච්ච බව දකින්නවා නම් මේ නිච්ච සංඥා රූපේ සංඥාවේ අනිච්ච බව දකින්නවා නම් තේරුම් ගන්නවා නම් මේක අපේ කැමැත්තට අනුව. අනිච්ච කියන්නේ මොකද? අපේ කැමැත්තට අනුව, අපේ මනාපයට අනුව දිගටම පවත්වා ගන්න බෑ, දිගටම පවත්වා ගන්න උත්සාහ නොදැරිය යුතුයි කියන එකයි අනිච්ච අනුපස්සී විහරති. නිච්ච කියන්නේ අපේ කැමැත්තට අනුව, ඉච්ඡට අනුව නිශ්චිත වශයෙන් දිගටම පවත්වාගෙන යන්න කටයුතු කිරීම. දැන් මේ දෙක තියෙන්නේ නිච්ච අනිච්ච ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කරනකොට ඔය වචන දෙකම විකෘති කළා, විනාශ කළා ධර්මය වෙනස් කළා අනිත්‍යයි නිට්ටයයි කියලා වචන දෙකකින් දැන් ආම්ද්‍රුව කියන්නේ ඒ මාගදී භාෂාවේ නිච්ච අනිච්ච මේ සිංහල භාෂාවේ නිට්ට අනිට්ට ඕකනේ බුදුහාමුදුරුවෝ මේක බුද්ධ භාෂිතේ වෙන භාෂාවකට පරිවර්තනය කරන්න එපා පද පරමින් නමුත් ඔය නිච්ච කියන එක ඉච්ඡ කියන එකෙන් කැපිලා එකක් ඉච්ඡ කියන්නේ ඒ පුද්ගලයාගේ හිතේ ඇති වූ කැමැත්ත ඒ කැමැත්තට බැඳීම පටිච්ච ඒ කැමැත්ත දැඩිවීම අභිච්ච ඒ කැමැත්ත නිශ්චිත වීම නිච්ච ඒ නිසා මේ නිට්ට නෙමේ අනිත්‍ය නෙමේ කිසිසේත්ම මාගදී භාෂාවේ එන නිච්ච අනිච්ච සිංහලෙන් කියලා තියෙන ත්‍රිපිටකේ පරිවර්තනය කළ තියෙන නිට්ටයයි අනිත්‍යයි කියන අර්ථයක් නැහැ. දැන් මේක උදාහරණයක් හැටියට අදහවස හයට ඉර බහිනවා ඒක නිට්ටයයි. තේරුණාද? ඒක අපිට වෙනස් කරන්න පුළුවන් භාවනාවක් කරලා. දැන් සිංහල භාෂාවෙන් කරන වැඩේ කරන්නේ ඔන්න ඕක. අනිත්‍යයි අනිත්‍යයි කියලා අර හවස හයට ඉර බහින එක නවත්තන්න පුළුවන්ද? බෑ. දැන් අපේ හිතේ යම් ප්‍රිය මනාපදයකට කැමැත්ත අනුව ඉච්ඡානුව මේ කැමැත්ත ස්ථිර වෙලා තියෙනවා. අපිට මේක අසුභානුස්සතිය අනිච්ච අනත්තම නෙහි කළා මේක අහිතෙන් අයින් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අර හිර බැහිම අපිට නවත්තන්න පුළුවන්ද? බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන මේ අපේ හිතේ එක එක පුද්ගලයාගේ එක ඒ කැමැත්ත විවිධයි. මං කිව්වේ ඒකනේ අර දූරියන් ගෙඩිය එක්කෙනෙකුට ඉච්ඡ වෙන්නේ අමුත්‍ය වගේ රසෙන් තව කෙනෙකුට ඉච්ඡ වෙන්නේ වමන යනවමගේ දෙවෙනි වේශය. ඒ දෙකම ඉච්ඡ. නමුත් ඒක අපිට හිතෙන් අයින් කරගන්න පුළුවන්. ඒක හිතෙන් අයින් කරගන්න පුළුවන් හිතෙන් උපේක්ඛා හිතක් ඇති කරගත්ත ගමන් අයින් වෙනවා. නමුත් අර නිට්ටය නිට්ටය අපිට කොහොමවත් වෙනස් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි.
ස්වාමීන් වහන්ස මේ ප්‍රහාණ සංඥාවේදී ප්‍රහාණය වෙන්නේ ආසවද?
ප්‍රහාණ සංඥාවේදී සියලු වැරදි සංඥා ප්‍රහාණය වෙනවා. ආස්වාදයේ ප්‍රහාණය කළාම සියලු වැරදි අයින් වෙනවා. චන්දරාග විනේහි පීඨා චන්දරාග ප්‍රහාණයයි කරන්නේ. චන්ද රාගය ප්‍රහාණය කරන්නේ. සංඥාවේ ප්‍රහාණය වෙනෙහි කිරීම.
ස්වාමීන් වහන්ස මේ වැඩසටහන සහභාගී වුණාන් පස්සේ මම හැමදාම අවසට අර මේ ස්වාමීන් වහන්සේ උපදෙස් දීපු විදිහට නයන් මිදහස් වීම සිද්ධ කළා පින් අනුමෝදන් කළා. අවසාන වශයෙන් මම මේ මගේ මහත්යගේ අසනීපව ඉන්න දෙමෝපියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කළා. ඒක පුණ්‍යාභිසංකාරයක් වෙනවද?
ප්‍රාර්ථනා කියන වචනේ පාවිච්චි කළොත් නම් ඒක වැරදි. බුද්ධ දේශනාවේ කිසිම තැනක මුළු ත්‍රිපිටකයේම නැති වැරදි වචනයක් ප්‍රාර්ථනා. ඒක ආගමේ දේවාගම්වල තියෙන පැතීම ප්‍රාර්ථනා. බුද්ධ දේශනාවේ තියෙන්නේ අදිඨාන. අදි උට්ටාන. උදුරා දැමීමේ අර කැමැත්ත. වැරදි දේ උදුරා දැමීම අදිඨාන. ප්‍රාර්ථනාව කියන්නේ ලෞකික දෙයක්. ලෝකෙ ඇතුලේ අපිට යමක් අල්ලගන්න උපාදානය කරගන්න අයිති කරගන්න ප්‍රාර්ථනා කළාට කමන්න. එතකොට මොනවද මේ උපාදානය කරගන්නේ අල්ලගන්න එකතු කරගන්න අයිති කර? පංචස්කන්ධය. බරක් වෙන බයක් වෙන බැම්මක් වෙන දෙයක් තමයි ප්‍රාර්ථනා කළා. ලෝකෙ ඇතුලේ තියෙන දේවල් පැවැත්මට උපකාර වන දේවල් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ප්‍රාර්ථනාවෙන් උපාදානය කරගන්න පුළුවන්. හැබැයි නිවනට ඒ ප්‍රාර්ථනා ඒ උපාදානය බාධාවක්මයි උපකාරයක් ශේෂයක්වත් නැහැ. ලෝකෙ හදාගෙන හොඳින් පාත්තන ප්‍රාර්ථනා කළාට කමන්නේ නැහැ, යාඥා කළාට කමන්නේ නැහැ, දේවාගම්වල ඒක හරි. නමුත් බුද්ධ ධර්මයේ එහෙම එකක් නැහැ. බුද්ධ ධර්මයේ තියෙන්නේ කම්මක්ඛය කරන්න, ආසවක්ඛය කරන්න, කම්ම අන්ත කරන්න. කම්ම කියන්නේ මොකෝ? පුණ්‍යකම්ම, පාපකම්, අකුසලකම්, ඔක්කොම කම්ම. කම්ම කිව්වොත් කරපු මොහොතෙන් පසු ඒ මොහොතේ සිටං ඒ කරපු පුද්ගලයාට හොඳින් හෝ නරකින් හෝ පටිසන්දෙන පලවිපාක දෙන උරුම වෙන ගමන දික්කරන දේ කම්ම. තේරුණාද? කම්ම කියන වචන තියෙන්නේ කරපු මොහොතේ පටන් හොඳින් හෝ නරකින්. පුඤ්ඤකම්මනම් හොඳින්, පාපකම්මනම් නරකින්, අකුසලකම්මනම් කිලුටු බවින්. ගමන දික්කරනවා නම් ඒක කම්. ගමන නවත්තනවා නම් දම්. ඒක කුසල දම්. ඒක ස්වාභාවික තත්ත්වය. ධම්ම කියන්නේ ස්වාභාවික තත්ත්වය. කම්ම කියන්නේ විකෘති තත්ත්වයක්, එහෙම නැත්නම් ප්‍රකෘති තත්ත්වයක්, එහෙම නැත්නම් ඒක මේ පැවැත්ම දික් කරන දේ තමා කර්ම. එනිසා මේ පුඤ්ඤ කර්ම කුසල ධම්ම දෙක තේරුම් ගත්තොත් පින සහ කුසලය එකයි කියලා කවුරුවක් කියන්න. ඔය දැන් කාලෙකට ඉස්සෙල්ලා ඔය බුදුසරණ පත්තරේ මේ අපේ මහාමුදුරුව නොයෙක් අය කෙස් පැලෙන තර්ක දැම්මා. නොයෙක් අය විනයි කුසලයයි එකයි කිය. අහසට පොළව මෙන් දෙක. මේ විනයි කුසලයයි කිසි කෙනෙක් තේරුම් අරගෙන නැහැ. පින කියන එක කුසලයක් වෙනවා හරියට නියමාකාරයට පුණ්‍ය පාප පහිනස්ස කළොත්. ඒකම අකුසලයක් වෙනවා පින පුඤ්ඤාභිසංකාර කළා. ඒකෙන් ප්‍රාර්ථනාවක්, ඉල්ලීමක්, යැදීමක්, යාඥාවක් කළොත්. එනිසා පින දෙපැත්තටම යනවා. බුදුහාමුදුරුවෝ කවදක්ක පින්කම් කරන්න එපා කිව්වේ නැහැ. පින්කම් කළ යුතුමයි කිව්වා. හැබැයි පින්කමක් කරන හැම තැනකම චාගෝ පටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ කියන එකෙන් කුසලයක් බවට, පින කුසලයක් බවට පත් කර ගැනීමයි බුද්ධ දේශනාව. එකයි කුසල ධම්ම. මේකයි තේරුම් ගත යුතු දේ. මේක තේරුම් නොගැනීමයි අද මිනිස්සුන්ට වෙලා තියෙන සියලු ආබාධවලට හේතු.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් අපි ආනපානේ දිගටම පුරුදු කරගෙන ගියොත්, එතකොට පුරුද්දක් වශයෙන් තියෙන අවස්ථාවේදී මරණාසන්න මොහොතේදීත් ඒ ආනපානය හිතට ආවොත් ඊළඟ චුතිසිතේ මොකද්ද වෙන්න පුළුවන්? ඒ
කියන්නේ ආනපාන නම් හිතේ උපේක්ෂිත උපරිම මට්ටමටපත් වෙනවා. මොකද වෙන්නේ? හිත උපේක්ඛාව උපරිම මට්ටමටපත් වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති වෙනවා. එතකොට මොකද? උපේක්ෂිත පවතිනවනම් අර පුද්දස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති. කිසිම දෙයක් උපාදානය කරගන්නේ නැහැ. මරණ මොහොතේ වෙන්නේ මොකද? පග්ගුණ සූත්‍රය කියලා තියෙනවා, මගඵල ලැබලා ගමන අවසන් කරන. මේක හරියට පුරුදු කරගෙන අර මැරෙන මොහොත දක්වා නිවන් නොලැබුවත් මැරෙන මොහොතෙත් මේක නිවැරදිව මේ ආනපාන සති සමාධියේ පුරුද්ද තියෙනවා නම් එකක්වත් උපාදානය කරගන්න නැහැ. උපේකාසිත පූර්ණයි, සංඛාර උපේකා ඥානෙ. ඒ අනුව මගපල් ලැබෙනවා. හැබැයි මේ හරියට පුරුදු කරගන්න ඕන. නැතුව බෑ. දැන් ඒ වෙලාවේ පුරුදු කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අර උපාදානය කරන අනේ මගේ ළමයා, අනේ මගේ ගේ, අනේ මගේ හම් මහත්තයා, අනේ මගේ ඉඩම, අනේ මගේ රත්තරම් බඩු කියලා උපාදානය කරගත්තොත් දානපාන කරලා. එතකොට වෙලා තියෙන්නේ අර හිත කොහෙද තියෙන්නේ? උපාදානය වෙලා තියෙන්නේ. අර ප්‍රිය මනාපදේ. එක්ක අර ද්වේෂයක් වෙනවා, අප්‍රියාමිහිරි දෙයට. දෙකම අර ආනපාන කළොත් ඒක ඉතුරු වෙන්නේ නැහැ. ඒක හිතෙන් අස් වෙලා උපේකාසිතක් වෙනවා. එනිසා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති කියන තත්වයට පත්වීම ආනපාන සති සමාධිය වඩන හැම කෙනෙක් තුළම අවසාන වශයෙන් ඇතිවෙන නිවනට උපකාර වන යහපත. අටලෝ දහමේම අපි ඇලෙන්නේ නැ, ගැටෙන්නේ නැ, මුලා වෙන්න. ත්‍යාගෝ පටිනිසග්ගෝ මුත්‍යානාලයෝම තමයි.
ස්වාමීන් වහන්ස, දැන් අපි වැරදි විදියට, කියන්නේ අපි නොදැනුවත් කමින් හෝ වැරදි විදියට ආනපාන හරි, කියන්නේ මේ යොදාගෙන
ඉන්නේ ගුලංගදී පිටගිරීම වැරදන්නේ මොනවත් නැහැ. යයි අර අසඤ්ඤතලයට.
එතකොට ස්වාමීන් වහන්ස, මානසික රෝග ඇති වෙන්නේ කොහොමද?
මානසික රෝග ඇති වෙන්නේ ඔය අසඤ්ඤතලයට ගියාටත් මානසික ආත තියෙනවා. දැන් මෙතෙන්දිම අනාර්ය ධානයක් ලැබූ මිනිහෙකුට ටොයිලට් එකට ගියා, වැසිකිළියට ගියා හෝ දන්න මතක නැහැ. ඇයි අර මානසික ආතති ඒකම මේ ලෝකෙම තියෙනවා තව හුඟක් දේවල් තියෙනවා දැන් ඉස්සර මේ අපේ සේනාපති හඳුරු දන්නවා මේ කොටක මාරන්නේ හිටිය ඔය අනාරි ධ්‍යාන වඩපු ඈ කිසිම මේ කිසිම මානසික වශයෙන් කිසිම දෙයක් දන්නේ නැහැ කරන්නේ මොනවද මේ කොහේ යනවද මොකටද මේ කරන්නේ දැන් යනවා සෙරිප්පු දෙක දාගෙන ආපහු වෙනවා සෙරිප්පු දෙක නැහැ හොයනවා මේ වගේ වැඩ කෝප්පෙ තියපු දෙන දන්නේ නැහැ ඇයි ආනපාන අර කියලා අර හුලං ඇද ඇද පිට කර කර මේ අනාර්ය අරූපී ධ්‍යාන ලැබලා ඒ පුද්ගලියොත් ඒකෙන් සුවයක් ලැබෙනවා අර කුඩු ගහපු මිනිහට මොකද වෙන්නේ ඒ මිනිහට මතක නැහැ ඒ වගේම තමයි ඉතින් ඒක නිසා මේක මේ හරි භයානක දෙයක් ඔය අනාර්ය අරූපී ඔය කසින පිරියම් කිරීම ඔය රේණුකානේ හාමුදුරුවෝ පොත් ලියලා ඔක්කොම ඉදිරිපත් කරලා තියෙන විදර්ශනා විපස්සනා භාවනා හැටියට ඔක්කොම මේ කසින පිරියම් කිරීම කියන වැරදි බුදු කෙනෙක් හෝ බුද්ධ ශ්‍රාවකෙක් නොකල යුතු ඉගැන්විය නොයුතු නිවන වැහෙන සදහටම හතර අපාගත වෙන ආනන්තරීය පාප කර්මයක් වෙන වැඩක්. ඒක නිසා මේවා හොඳට කල්පනා කරන්න ඕන. මේවා කාටවත් කියා දෙන්නත් හොඳ නැහැ. අර අත්ත තාපන පරත්ත තාපන කියන අති බලවත් පාප දෙකකින් ඒ කියා දෙන පුද්ගලයා අත්ත තාපන. තමන්ගේ අර ආත්මයත් අත්ත බව තාපනය පරත්ත අනුන්ගේ අර පැවැත්මත් තවන දවන දුකට පත්වන අතරමං කර
අදිසියන්තුරකින් ජීවිතක්ෂයට පත් වුණොත් ඒ මොහොතේදී මොකද ඒ අයට සිද්ධ වෙන්නේ මේ ඇත්ත වශයෙන් මගේ අම්මයි මගේ සහෝදරයෙකුයි මමයි එක වාහනේ යනකොට
දැන් මෙහෙමයි හදිසියන්තුරකින් මරණයට පත් වුණත් හොඳ සිහියෙන් මරණයට පත් වුණත් ලෙඩ රෝගෙන් අර අසඤ්ඤ වෙලා සුමානයක් ඉස්පිරිතාලේ හිටලා මරණයට පත් වුණත් මරණය එකයි දෙකක් නෙමෙයි බෝම්බයක් ගහලා අනතුරකින් මරණයට පත් වුණත් මරණය මරණය මෙතෙන්දී මේකේ අර මනෝමය කය මැරෙන්නේ නැහැ මනෝමය කයේ තියෙන අර කර්ම බීජ අර සියලු දේ පිළිබඳව පමණයි අර මැරෙන මොහොතේ පුද්ගලයා උපාදාන ඔක්කොම අර ආවර්ජනය කරන්නේ. එතකොට අර ඇහෙන් බලන දේ කනෙන් අහන දේ ආගන්තුකෙහි උපකිලිට එන කියන ඒවා නැහැ. දැන් තියෙන්නේ අධ්‍යාත්මික වශයෙන් තැන්පත්. දැන් අර ජීවිත කාලය තුළ හොඳ යහපත් විදියට ආනපාන කරලා මේ කෙලෙස් අයින් කළා ඒ වෙනුවට මෙත්තා කරුණා මුදිතා පුරා ගත්තා නම් අර ඇක්සිඩන්ට් එකක් වෙලා හෝ බෝම්බයක් ගහලා හෝ වෙන හදිසියකදි මරණයට පත් වුණත් මොකද්ද හිතේ තියෙන්නේ අර යහපත් මනෝමය කාය තුළ තියෙන යහපත් ගති ඒ ගතියට අදාළව නිවන දකින්න හෝ මතු පටිසන්ධියක් ලබන්න හෝ පුළුවන් නරක ගති පුරුදු කරගෙන තියෙනවා නම් කොහොම මැරුණත් නරක දේ තමයි මනෝමයකයි පිරීලා තියෙන්නේ ඒකට අදාළව ගති නිමිත්ත එනවා ගති පටිසන්ධිය ලැබෙනවා ගති පටිසන්ධියට අදාළව ගති නිමිත්තට අදාළව ගති රුව ගති ගුණ ගති බල ගති හඬ සියලු දේ එනවා ඒ නිසා මේ මැරෙන්නේ මැරෙන්නේ කොයිකත් එකයි හදිසියෙන් මැරුණා දැන් අපිට තමයි මේක වෙනස තියෙන්නේ අපි තමයි දකින්නේ මේ ඇක්සිඩන්ට් එකක් වෙනලා මැරුණා බෝම්බයක් ගහලා මැරුණා ලෙඩක් හැදිලා මැරුණා ස්පිරිතාලේ සුමානයක් ගිහිල්ලා අසඤ්ඤ වෙලා මැරුණා එහෙම මරණේ කාටත් මැරෙන වෙලාවේ එකයි. දෙකක් නෑ. තේරුණාද? ඉතින් ඒක නිසා අර මනෝමය කාය තුල තියෙන මේ ජීවිතේ හොඳින් පාත්තගෙන යන කාලේ හදාගත්ත ගති, ඇතුළට ගත්ත ගති හොඳ නම් සුගති නම් ඒකට අනුව මරණ මොහොතේ චුති සිත් එනවා. නරක නම් බහුලව පුරුදු කරගත්ත පුහුණු කරගත්ත දේ නරක නම් කාටවත් වළක්වන්න බෑ. ඒකට අනුවයි ගති පටිසන්ධිය ලැබෙන්නේ. ඉතින් ඒක නිසා දැන් කවුරුත් කළ යුත්තේ දැන් හොඳින් ජීවත් වෙන කාලේ මොන වයස වුණා. දැන් කට්ටිය හිතනවා අවුරුදු 60-70 ගිහිල්ලා අපි සීල් ගත්තාම හරි කියලා. කොයි වෙලාවෙ මැරෙනවද කියලා කාටද සාහිතිකයක් දෙන්න පුළුවන්? ඈ 60-70 නෙමෙයි හෙට මැරෙයිද කියලා කාටවත්ම කියන්න බෑ. අද හොඳට පුරුදු කරගත්තොත් මොකද වෙන්නේ? ඒක හෙට මැරෙනකොට එයි. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න ඕන. අපි ඒකනි කිව්වේ අප්පමාදේන සම්පාදේ තබ්බන් කිව්වේ ඒකයි. වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි අද මේ වර්තමාන මොහොතේම මේක කරගන්න ඕන. ඊගාව හෙටට කල් දැම්මොත් හෙට මරණේ වුණොත් වැඩේ කරගත්තේ නැහැ. කොහේ ඇයිද කියන්න බෑ. කාටවත් සාධිකයක් දෙන්න බෑ. කොතන ඉපදෙයිද කොහොම වෙයිද මොකක්වත්. හැබැයි Tamanටම සාධිකයක් වෙන්න පුළුවන්. මම හරියට ආනපාන සති සමාධියේ පිහිටා අර රාග ද්වේෂ මෝහ ඉවත් කළා. ඒ වෙනුවට වීතරාගී වීතදේශී වීතමෝහී තත්වයේ හිටේ පුරුදු කරගත්ත පුහුණු කරගත්ත. ඒක තමයි අවශ්‍යතාවය. ඒක තමයි ආනපාන. ඒක තමයි නිවන. ඒක තමයි විමුක්තිය. වෙන මොකක්වත් නෙමෙයි. වෙන කාටවත් ඕක කරලා දෙන්න එහෙම බෑ. අම්මට තාත්තට පන්සලේ හාමුදුරන්ට දෙයියන්ට බ්‍රාහ්මයන්ට බුදු හාමුදුරන්ට විශ්වකර්මයෙකුට ඕක කරලා දෙන්න කාටවත්ම කරලා දෙන්න බෑ. කාටද කරගන්න පුළුවන්? තමන්ටමයි. ඒකනි කිව්වේ අත්තාහි අත්ත නෝනාතෝ කොහි නාතෝ පරුණස. තමයි අතමයි තම හිසට සෙවන. වෙන කාගවත් එකක් නෙමෙයි. ඒ නිසා මේ ජීවිත කාලය තුල අපි වරදක් කළොත් ඒක අපි පසුපස හේවනල්ල වගේ කර්මයේ එනවා. හොඳක් කළොත් එනවා. දෙකම නිවන නෙමෙයි. දෙකම නිවන.
ස්වාමීන් වහන්ස, මේ ප්‍රායෝගිකව කෙනෙකුට අත්විඳින්න සිදුවෙන අවස්ථාවක් වෙන්න පුළුවන්.
මොකද්ද?
ප්‍රායෝගිකව කෙනෙකුට අත්විඳින්න සිදුවෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. අපි කෙනෙක් බාහිර පුද්ගලයෙක් මිය යන වෙලාවට අහම්බෙන් හරි අපි එතන හිටියොත් අපි ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? ඒ කෙනාට
දැන් මැරෙන වෙලාව වෙනකන් හිටියොත් නම් ප්‍රමාදයි. කොයි වෙලාවෙද කරන්න ඕන? මනස හොඳට ක්‍රියා කරන්න, පවත්වන්න, ආනපාන සති සමාධිය කරන්න, අර හොඳ දේ කරන්න, නරක දේ අත්හරින්න පුළුවන් දේ පුරුදු කරගන්න, පුහුණු කරගන්න. තේරුණාද? ඒකමයි මේ පဋාණ ප්‍රකරණේ කියලා තියෙන්නේ. වැරදි කරුණු 16ක් අත්හරින්න ඕන, හරි කරුණු 8ක්, සූවිසි පဋාණේ කියන්නේ ඒකයි. පဋාණ ප්‍රකරණේ තියෙන්නේ ඒක. ඉතින් ඒක නිසා අපි හොඳ දේ පුරුදු කරගන්න ඕන. අද මේ මොහොතේ ආනපාන සති සමාධිය තමයි ඒකට එකම ක්‍රියාව. නැතුව මැරෙන මොහොතේ ඔයා මොනවා කළත් වැඩක් නැහැ. එයාගේ දැන් අර මැරෙන මොහොතේ පණ යනවා කියන්නේ දැන් එයාගේ ඇහැ කන නාසය දිවකය කියන බාහිර ආයතන පහයි අර අධ්‍යාත්මික ආයතනේ මනෝ ආයතනේ අතර සම්බන්ධය කැපුණා, කැඩුණා. තාම පණ ගිහින්න. ඊට චිත්තක්ෂණ සමහර විට 10-15-17ක් වෙනකන් තව ක්‍රියාත්මක වෙලා තම අර අන්තිම චුති සිට එන්නේ. ඒ වෙලාවට අපිට බණ කියලා රේඩියෝ එකක් දීලා කියලා කරලා දැන් කරන්න බෑ. නමුත් කරන්න පුළුවන් වෙලාව කොයි වෙලාවෙද? මේ මනස හොඳට ප්‍රකෘතිමත්ව පවත්වන්න, පුරුදු කරන්න, පුහුණු කරන්න පුළුවන් වෙලාව. නැතුව අර මරණ මොහොතේ වෙනකන් හිටියොත් එහෙම කාටවත් යහපතක් වෙන්නේ නැහැ. ඒක නිසා දැන් තමන්ගෙත් දරුවන්ට, අම්මලට, තාත්තලට, සාම්පුරුෂයාට, භාර්යාවට, ඥාතීන්ට, හිතවතුන්ට කියන්න ඕන මැරෙන මොහොත වෙනකන් හිටියොත් නම් කොහේ යයිද කියලා කියන්න බෑ. මැරෙන වෙලාවේ අපිට උදව්වක් කරන්න බෑ. අපිට එයා එක යන්නත් බෑ. එයාව නවත්ත ගන්නත් බෑ. නමුත් දැන් මේ මොහොතේ වර්තමාන මොහොතේ හොඳට මනස තියෙන වෙලාවේ අපිට පුළුවන්කම තියෙනවා ඒගොල්ලන්ට තීනි සුචරිතයෙහි යොමු කරන්න, තීනි දුෂ්චරිතයෙන් මුදවන්න. ආන පාන වෙන මොකක්වත් නෙමෙයි, ආන පානමයි.
සරයි ස්වාමීන් වහන්ස, යම්කිසි පුද්ගලයෙක් රෝගියකට ගොදුරු වෙලා ඉතාමත් වේදනාවෙන් ඉන්න අවස්ථාවකදී මේ වේදනාව පස්ස කරලා එයා සියදිවි නහගත්තොත් මේ මනෝකායයට මොන වගේ තත්ත්වයක් ඇති වේවිද?
ඒක මෙහෙමයි, ඔය කරගත්තදී චේතනාහම් භික්කවේ කම්මං වදාම්. චේතනාව ද්වේෂයකින් වෛරයකින් සියදිවි හානි කරගත්තොත් විතරයි වැරදි. ද්වේෂයකින් වෛරයකින් සියදිවි හානි කරගත්තොත් වැරදි. ඒක අර චේතනාව වැරදි. නමුත් එයා සියදිවි හානි කරගත්තේ අරහතුන් වහන්සේලාත් සියදිවි හානි කරගෙන තියෙනවා බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකය. ඒ ද්වේෂයකින් වෛරයකින් ක්‍රෝධයකින් හෝ රාගයකින් මෝහයකින් නෙමෙයි. ඒක අර යම් හේතුවක් නියම ආකාරයට හේතුඵල ධර්මයේ දැකලා. ඒක නිසා දැන් සියදිවි හානි කරගන්නවා කියන එක මොන චේතනාවකින් කරනවද කියලා අපිට හරියට කියන්න බෑ. හැබැයි අද නම් බොහෝ දුරට අර තමන් ආස කරන දෙයක් නොලැබීම කියන්නේ ද්වේෂය. අභිජ්ජා දැඩි ද්වේෂයක්, අභිජ්ජා දෝමනත්. ඒකෙන් සිවිධි හානි කරගත්තොත් නම් ටිකක් නරක තැනකට තමයි යන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස, අපි මේ මෙතනදී ඉවත් කරන්නේ සංඥාවේ අනවශ්‍ය වේගයක්නේ.
සංඥාව නිසා උපදින වේගය, වේදනාව, ආවේගය අවශ්‍ය එකක් නැහැ, අනවශ්‍යමයි
තියෙන්නේ. මේ ඒකෙදී අපි මේ එකවර මේ දස සංඥාවම භාවිතා කළ යුතුද?
නෑ, දැන් පංචස්කන්ධය උපාදානය කරගන්න එනවනම් සංඥාවේ අනිච්ච. ඇහැ කන නාසය භාවිතා කිරීම නිසා නම් සංඥාවේ අනත්. එහෙම තව එකින් එකට තියෙනවා. හැබැයි අවසාන වශයෙන් අනිච්ච දුක්ඛ අනත්ත තමයි කොහේ ගියත්. ඔය ඔක්කොම වැඩිනවා.
ගෞරවනීය රහතුන් වහන්ස, මානසික රෝගිකගේ මනස ඇතුළත කොහොමද ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ? ඒක අපි අර බාහිර දොරටු හය සඳහා ඒක බලපාන්නේ
කොහොමද? එයාට කිසිම නෑ, පැටලීමක් තියෙන්නේ. එයාට මෙනෙහි කරන්න බෑ, හිතන්න බෑ. එයාට උම්මත්තක කියන ගතිය. උම්මත්තක මත් වෙලා, මත් වීම වැඩි නිසා, රත් වීම වැඩි නිසා දැන් කළ යුතු කරණීය හිතන්න මේ කළ යුතු දෙයක් නෙමේ කරන්නේ, කිය යුතු දෙයක් නෙමේ කරන්නේ. ඒකයි මානසික ආතතිය කියන්නේ. ඒ නිසා මානසික රෝගයක් වෙන්නේ මේ වාපිච්චෙන් යම් ආකාරයකට උපරිම මට්ටමට රතු ඉර පැන්න ගමන් ඔයගේ මානසික ආතතියක් එනවා. ඒකයි වෙන්නේ. ඒක කම්මාබාධිතා වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් වාපිච්චෙන් තුන කිලුටු වීම නිසාම තමයි, කිලුටු වීමේ උපරිම තත්ත්වයන් නිසා මනසත් කිලුටු වෙනවා. මනස ශෛල, දැන් මේ මොලේ තියෙනවා ශෛල 80,000. දැන් අර මානසික ආතතියක් ආපු පුද්ගලයෙකුගේ, සාමාන්‍ය කෙනෙකුගේ අඩු ගන්න ශෛල 10,000ක්වත් තියෙනවා අවුරුදු 50ක් යනකොට. නමුත් මානසික ආතතියට ගියොත් ශෛල 100ක්වත් ඉතුරු වෙන්නේ නැහැ, ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ඔක්කොම මැරිලා. ඊට පස්සේ මේ පුද්ගලයාට මෙනෙහි කරන්න බෑ. කළ යුතු දේ කරණීය, නොකළ යුතු දේ අකරණීය, තේරුම් ගන්න බෑ. ඔය කියවනවා කරනවා අපි කියන්නේ, ඔය පිස්සු කියන්නේ ඒකයි.
අවසරයි රහතුන් වහන්ස, පංචස්කන්ධය කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නම් පංච උපාදානස්කන්ධය කියන්නේ ස්වයං වහන්ස රූප, වේදනා, සංඥා, සංකාර.
දැන් මෙහෙමයි, පංචස්කන්ධය එකක්, පංච උපාදානස්කන්ධය එකක්. පංචස්කන්ධය, දැන් පංච උපාදානස්කන්ධය තමයි
එහෙමයි.
රූප වේදනා සංඥා සංකාර විඥාන.
එහෙමයි සනස්.
ඒ පංචස්කන්ධේ නෙමෙයි පංච උපාදානස්කන්ධ.
එහෙමයි සනස්.
මේක පංචස්කන්ධයේ බවට ආර්ය යකුගේ පංචස්කන්ධයේ බවට පත් වෙනවා නම් රූප වේදනා සංඥා ක්‍රියා ප්‍රඥා පහ තියෙනවා.
එහෙ සනස්.
රූප වේදනා සංඥා සබ්බචිත්ත සාධාරණ. ඊට පස්සේ අර සංකාර කියන එකේ සං විසං කළාම කාර විතරයි ඉතුරු වෙන්නේ. අර සං නැති කළාම විඥානේ නැහැ ප්‍රඥාවයි මතුවෙන්නේ. ඒ නිසා ආර්ය තත්වයට පත් වූ ආර්යයන් වහන්සේ කෙනෙකුටත් පංචස්කන්ධය තියෙනවා පරිහරණය කරනවා. හැබැයි රූප වේදනා සංඥා ක්‍රියා ප්‍රඥා. පෘථග්ජන පුද්ගලයෙක් ක්‍රියාවලට වඩා සංකාර කරන්න. සංකාර කරන හැම මොහොතකම විඥාණය අලුතෙන් උපදින වේගයක් නිසා ප්‍රඥාව වැහෙනවා.
ප්‍රඥාව වැහෙනවා. එහෙ සනස.
ඒක පංචස්කන්ධ උපාදානය. උපාදානය කරගන්නේ එතකොට කොතෙන්දිද? එක තැනකදී උපාදානය කරගන්න. සංකාර කිරීමේ ඒකනි කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චාති. කොහෙවත් කිව්වේ නැහැනේ රබ්බේ රූපා සබ්බේ වේදනා සබ්බේ සංඥා අනිච්චාති කියලා. කිව්වේ මොකද්ද? සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛ. මේ සංඛාර කියන වචනේ ඔය බුද්ධ ආගමට පරිවර්තනය කරනකොට මොකද කළේ ත්‍රිපිටකේ? මේකට අලුත් අපබ්‍රංශයක් දැම්මා. දැන් තියෙන්නේ මොකද්ද පරිවර්තනය කළා? ඔය සිංහල
දැන්
සංස්කාර. සංස්කාර කියන්නේ අර පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා සංස්කරණ. ඒක හරි. ඒක සංකාර නෙමෙයි, ඒක සංස්කාර. තියෙන දෙයක් කරපු දෙයක් අලුතෙන් සකස් කිරීම සංකාර. සංස්කාර මේක මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් ක්‍රියා කිරීම සංකාර. සං කියන්නේ රාගය ද්වේෂය මෝහෙන් කරන දේ. ඉතින් මේක දැන් මේ සංකාර කියන එක තේරුම් ගන්න සංතේරුම් ගන්න ඕන. සංතේරුම් නැගත්ත මිනිහෙකුට සංකාර ඔය සංකත සමුදය සංකිලිටේන සංවට්ට සම්බන්ධ සංදි මේ එකක්වත් තේරුම් ගන්න බෑ.
එහේ සෝනස් මගේ ප්‍රශ්නය පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනාත්ම බව මෙනෙහි කර
අනාත්ම
අනිච්ච දුක්ඛ අනත්ත බව මෙනෙහි කරද්දී තම ආනාපාන පබ්බේ මෙනෙහි කරන අතරතුර
දැන් මෙහෙමයි. අපි ඔයා එකක් කළාට හරියන්නේ නැහැ. අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති කරන්නේ.
පජහති.
එහෙම නැත්නම් ආනාපාන වෙන්නේ
නැහැ.
දැන් අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරනවා කියන එක කීයටවත් ආනාපාන නෙමෙයි. ආනාපාන නම් අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති. දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. අනත්ත අනුපස්සී විහෙරති අත් සංඥා පජහති. නිබ්බිදා අනුපස්සී විහෙරති නන්දිම් පජහති. විරාගා අනුපස්සී විහෙරති රාගම් පජහති. නිරෝධා අනුපස්සී විහෙරති සමුදයම් පජහති. පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බූපදි පජහති. ඔය ආනපාන නිවැරදිව වචන ටික කිව්වත් පදවැල් කිව්වත් හරියන්නේ
නැහැ.
මේකේ ප්‍රායෝගික භාවිතයට ගන්න භාෂියාසි තියෙනවා. මේක කල යුත්තේ අර රාගය නිච්ච වූ සුඛ වූ අවස්ථාවකයි අනිච්චානුපස්සනා කරන්න ඕන. එක්ක ද්වේෂය නිච්ච වූ අවස්ථාවකයි අනිච්චානුපස්සනා කළ දුක්ඛානුපස්සනා කළයි. එක්ක මානෙ මැනීම නිච්ච වූ අවස්ථාවකයි අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිබ්බිදා විය යුතු.
එහේ සෝවාන්ස ගිරිමානන්ද සූත්‍රයේ මේ ආදීනානුපස් සංඥාවයි අසුබ සංඥාවයි කියන දෙකත් මේ ශරීරයේ පටික්කුලතාවය සහ මේ රෝග හැදෙන සම්බන්ධව ආදීනානුපස්සන ආදීන සංඥාවේ තිබෙනවා. සෝවාන්ස එය භාවිතා කරන්නේත් ආනාපාන
එකක් තියෙනවා. ආනාපාන සියලුම දැන් වාපිත්තම් විසවීම අයින් කරන්න අපි ඔය කියන ආදීනව සංඥා ඉවත් කරන්න.
ඉවත් කරන්න ඕන.
ඒ කියන්නේ මොකද්ද? ආස්වාදේ ඉවත් කරන්න. ආස්වාදයක් ලබන තාක්කල් රාගය ද්වේෂය මොහේ විසම වෙනවා. නැතිනනේ වෙනස් වෙනවා විෂම. විෂම වූ ගමන් ඔය පිත්තා බාධා, සෙම්මා බාධා, වාතා බාධා ඔය ඔක්කොම
ඒ ඔක්කොම එකිනෙකට සම්බන්ධයි
සෝනා. එකින් එකට සම්බන්ධයි. මේකේ තියෙන්නේ ඔක්කොම ආනපාන.
ආනපාන.
මේ ආනපාන මූල ධර්මය තේරුම් නොගෙන කිසි කෙනෙකුට මොන භාවනාවක් කළත් විමුක්තිය නිවන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගන්න බෑ.
එහේ සෝනා සර්.
මේක හැබැයි පුදුම ලේසි පුදුම සරල ඕනෙම කෙනෙකුට කිසිම ඉගෙනීමක් ඇතත් නැතත් කරන්න පුළුවන්. හැබැයි අර උගත්කම පණ්ඩිතකම වැඩි වුණ පුද්ගලයෙකුට මේක අමාරුයි. ඇයි මත් වෙලානේ ඉන්නේ බුද්ධිමත් බුද්ධියෙන් මත් වෙලා උගත්කමින් මත් උගත් කියන්නේ උගෙන් ගත්ත උකහා ගත්ත ඉගෙන ගත්ත දේ තමයි උගත්ක. මේක දැක්ම මිසක් දැනුම පමණක් නෙමෙයි.
අවසරයි අරහතුන් වහන්ස, අර අනිත් සංඥා අනිත්‍ය කරනකොට රාග ද්වේෂ මෝහ එන විට පමණක් විතරයි.
ඒ පමණක් කළත් ඒත් ඇති. අනික් වෙලාවට මේක අනිමිත්තානුපස්සනාව අඩුවාම ඇති.
අවසර ආරිය තුන් වහන්ස, මට තියෙන දැන් මේ දැන් තුන්වෙනි වාරට මම මේ 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 ආරාමෙට මේ ආයලා ධර්ම දේශනාවට සහභාගී වුණේ. ඉතල මම
මේ භාවනා වැඩසටහනට
නෙමෙයි ධර්ම දේශනා වැඩසටහන.
ධර්ම දේශනා ඔව් මේ වැඩසටහනට මේ තුන්වෙනි වාර.
තුන්වෙනි වාර.
එහෙනම් ඉතින් හොඳටම දැනුවත් තියෙන්න ඕන.
අවසර ස්වාමීන් වහන්සේ, මට තියෙන්නේ මේ මේ එක කිසි කෙනෙක්ගෙන් මා පිටවුණු නැති මේ වචන ටිකක් තමයි මට තියෙන්නේ. මේ දැන් මම ඔබ වහන්සේගේ වචන මට මුල් හම්බන්තොටදී මට කිසිම දෙයක් මට මේකට වැටෙන්නේ නැහැ කොහොමවම.
ආ මේ ගමනට වැටෙන්නේ නැහැ.
දැන් ඔක්කොම වචන ටික එනවා ස්වාමීන් වහන්සේ.
ඒකනි කියන්නේ මේක මේක මෙහෙමයි.
මේ මට මේ කොන්දට ගහනවා එකනේ. ඊට පස්සේ මේ මේ පැත්තට ගහනවා හාන්සියලත්
ඉන්නේ. ඒ මේ ඔයාගෙම ඔයාගෙම අධ්‍යාත්මයේ අතුලන්තෙන් ඔය ගහන්නේ.
ඒතකොට ඇඟ පිච්චෙනවා.
ඒ ඔක්කොම ඔක්කොම පිච්චෙන්නේ. ඒ කියන්නේ මේක එච්චර ගැළපෙන්නේ නැහැ. දැන් ඔයාගේ අර ආයතනික රටාවට මේක ගැළපෙන්නේ නැති නිසා දැන් ආයතනික ගලපේ ඇතුලේ ගැටුමක් තියෙනවා. ওই ගැටුම තමයි මේ කොන්දට ගහනවා කියලා ඔයාට තේරෙන්නේ. තේරුණාද? මේක හොඳට දැන් තව ඔයා මේකෙන් එකපාරට මෙතුව හොඳට කල්පනා කරලා හිමින් සැරේ ආනපාන කරන්න ටික ටික. එතකොට හරියයි. ඒවා ඉතින් මේ මානෝමය විකාර. ඒක ඉතින් කම්මාවරණයක් තියෙනවා, විපාකාවරණයකුත් තියෙනවා. බලන්න ටිකක් ආනපාන සති සමාධිය බොහොම හිමින් බොහොම නිශ්ශබ්දව කරන්න, එතකොට හරියයි. හොඳයි එහෙනම්. ඔව් නෑ, එයාට වෙලා තියෙනවා තව ඔය අතීතයේ යම් යම් ප්‍රශ්න තියෙනවා. ලොකු විපාකාවරණයක් තියෙනවා. ඒකෙන් මිදෙන්න ඕන අර කරුණු හතර හරියටම කරන්න. නිවැරදිව තව දිගටම. එතකොට හරියනවා.
ගරු ස්වාමීන් වහන්ස, අනිමිත්තානුපස්සනාව කියන එක පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන්ද?
දැන් අර නිමිත්තක් එන්නේ නැති වෙලාවට. එතකොට අනිමිත්තානුපස්සනාව තමයි නිමිත්තම් පජහටි. එතකොට අර වැරදි නිමිති මේ අයින් කරන්න. නිමිති කියන්නේ දැන් ඇහෙන් දකින රූප නිමිත්ත, කනෙන් අහන ශබ්ද නිමිත්ත, නාසයෙන් ගන්න ගඳ සුවඳ, දිවෙන් ගන්න රස නිමිත්ත, කයෙන් ගන්න පොට්ටම්බ, මනසෙන් ගන්න ධම්ම නිමිත්ත තියෙනවානේ. මේකේ වැරදි නිමිති අනිමිත්තානුපස්සී විරති, අර වැරදි නිමිති නිමිත්තම් පජහටි. ඒ වුණාම අර පණිහිත බව, ප්‍රණීත බව, මේ රස විඳීමේ කැමැත්ත තමයි පණිහිත. එතකොට අර අප්පණීතානුපස්සී විහෙති පණිහිතම් පජහති. එතකොට ශුඤ්ඤතානුපස්සී විහෙති සබ්බූපදි පජහති වෙනවා. ඒ තුනම එකට ගන්න. ඒ කියන්නේ අනිමිත්තානුපස්සී විහෙති නිමිත්තම් පජහති, අප්පණීතානුපස්සී විහෙති පණිහිතම් පජහති, ශුඤ්ඤතානුපස්සී විහෙති සබ්බූපදි පජහති. මේක දැන් මේක ඉබේම තේරුම් ගන්නවා කෙරෙනවා අර අනිච්ච අනුපස්සනා කළ නිච්ච සංඥාව ප්‍රහාණය කිරීමෙන් දුක්ඛ අනුපස්සනා කළ සුඛ සංඥාව ප්‍රහාණය කිරීමෙන් අනත් අනුපස්සනා කළ අත් සංඥාව ප්‍රහාණය කිරීමෙන් නිබ්බිදානුපස්සනාව වෙනවා වගේ මේ නිබ්බිදානුපස්සී විඥා විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිග්ගසග්ගානුපස්සී කරලා සබ්බූපදී පජහරි කළාම අර අනිමිත්තානුපස්සනාව අපනිතානුපස්සනාව ශුඤ්ඤතානුපස්සනාව ඉබේම වැඩෙනවා. ඒක කවුරක් කියා දෙන්න කරන්න ඕනේ නැහැ. ඒක ඉබේම වැඩෙනවා. ඒක නිවනටම මගපළවලටම විසුද්ධියටම උපකාර වෙනවා. විමුක්ති ධර්ත්වයටම හේතු වෙනවා.
සංඥාවල චක්කුන් අනත්තා කියලා තියෙන දර අපි හඳුන චක්කු චක්කුන් නවේ චක්කුන්
චක්කුන් දැන් මේක හෙට උදේ මේ අර අවිඤ්ඤාතං අවිඤ්ඤය කියද්දි දැන් චක්කු එකක් චක්කුන් එකක් චක්කුන් ච එකක් චක්කායතන එකක් චක්කු විඤ්ඤාණ තව එකක් චක්කු ඉන්ද්‍රිය තවත් එකක් හයක් තියෙනවා. දැන් මේ හයම දැනගන්න ඕන තමන්ගෙම මේ ඇහැ හය විදිහකට ක්‍රියාන චක්කු චක්කුන් නොවේ චක්කු චක්කුන් ච නොවේ චක්කුන් ච චක්කු නොවේ චක්කු චක්කුන් විඥානේ නොවේ චක්කු සම්පස්ස නොවේ චක්කු ඉන්ද්‍රියත් නොවේ. එකම දේ අපේ අර චර බව හැසිරීම බව නිසා අර චක්කුන් ච වෙනවා චක්කායතනිය වෙනවා. ඒ වගේම අපේ හැසිරීම පිරිසිදු වුනහම චක්කු ඉන්ද්‍රිය වෙනවා චක්කායතනෙ නැති වෙනවා. ඒ වගේමයි සෝත ගාන ජීවා කාය මනෝ හයම අපේ හැසිරීම රටාව කාමාවචර රූපාවචර අරූපාවචරණං චක්කුංච පටිච්ච වෙනවා චක්කායතනෙ පවතිනවා චක්කු කිලුට වෙනවා චක්කු සම්පස්ස වෙනවා. අපේ චර බව ආනපාන සති සමාධියෙන් අර චර බව චරණං කළොත් එතෙන්දිම අපේ චක්කු ඉන්ද්‍රිය අර චක්කු ඉන්ද්‍රිය වෙනවා චක්කුංච න පටිච්ච වෙනවා. ඒ අනුව චක්කු ඉන්ද්‍රිය මතු වෙනවා. ඒ අනුව මනී ඉන්ද්‍රිය මතු වෙනවා. මනී ඉන්ද්‍රිය මතු වුණාට පස්සේ ආනපාන කරගෙන යනකොට සද්ධා ඉන්ද්‍රිය විරිය සති සමාධි ප්‍රඥා පංච ඉන්ද්‍රිය නිවනට උපකාර වන මතු වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ අපේම ඇහැ අපි තේරුම් ගත්තේ නැතුවට පස් ආකාරයකින් පැවැත්මටත් නිවනටත් අපායන්නත් දිව්‍ය ලෝකයන්නත් උපකාර වෙයි. අපේම ඇහැ ගන්නවා. අපිටමයි ඒක හදාගන්න පුළුවන්. වෙන කාටවත් අපේ ඇහැ පාලනය කළ දෙන්න සංවර කළ දෙන්න හදාගන්න බෑ. අපේ ඇහැ අපි සංවර කරගත්තොත් චක්කු ඉන්ද්‍රිය අසංවර වුණොත් චක්කායත. ඈ මොකද්ද? ස්වභාවයෙන් ඇති වෙනවා නම් එහෙනම් කවුරුත් ස්වභාවයෙන්ම නිවන් දකින්න බෑ. අපි මේක නියම ආකාරයට නියම කළ යුතු කරණීය ධර්ම සහ නොකළ යුතු අකරණීය ධර්ම දැනගත්තට පස්සේ අපි යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දන්නවා. ඒ අනුව ක්‍රියා කරනකොට සංවර වෙනවා චක්කු ඉන්ද්‍රිය මතු වෙනවා මන ඉන්ද්‍රිය මතු වෙනවා සද්ධා ඉන්ද්‍රිය මතු වෙනවා. ඔය කොහේ මොනවා හරි දැනගත්තත් කරන්න ඕන අවසාන ආනපාන සති සමාධියට සතර අධිපට්ඨානෙ වැඩෙන්න නම් යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ එහෙම නැත්නම් ආතාපි සම්පජානෝ සතිමා කියන සූත්‍රයේ ධර්මයට බහා ගල්පා බැලීම විනය්‍ය ලෝකයේ කියන ණය විනයට බහා ගල්පා. ඒක තමයි ආනපාන.
තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ විවිධ රෝගාබාධ ඇහිදිච්ච අයට සමහරලාට ඔය අභිචාර ක්‍රම වලින් බුද්ධ පූජා දින අවිචාර ක්‍රම වලින් ප්‍රතිකාර කරන එක නිවැරදි.
තාවකාලික මෙහෙමයි. දැන් සමහර කායික ලෙඩවලට ඔය ග්‍රහ පූජා, බෝධි පූජා ඔය කරන දේවල් වලිනුත් තාවකාලික පැලැස්තර සුවයක් හිත වෙනස් කරලා හදන්න පුළුවන්. නමුත් මේ නියම බුද්ධ දේශනාවේ එන නියම ප්‍රතිකාරයම යොදනවා නම් ඔය ගිරිමානන්ද සූත්‍රයේ තියෙන නියම ප්‍රතිකාර. ඒකෙන් අර සම්පූර්ණම සංසාර රෝගෙම මුලම තමයි මේකේ. අර මුලමයි රාග මුල, ද්වේෂ මුල, මෝහ මුලමයි ඔය සංඥාවේ අනිච්ච බව අනුපස්සනා කරලා නිච්ච සංඥාව අයින් කිරීම නිබ්බිදා වෙන්නමයි. ඉතින් ඒක නිසා රෝග ක්‍රම පිළිවෙත් ක්‍රම කීපයක් තියෙනවා. තාවකාලික පැලැස්තර ක්‍රම තියෙනවා. ඒක ලෞකිකයි භෞතිකයි ඒව දේවාගම්වලත් තියෙනවා ආගම්වලත් තියෙනවා. නමුත් බුද්ධ ධර්මයේ තියෙන අර සදාකාලික නිට්ටාවටම සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙන ක්‍රමය කායික මානසික දෙකෙන්ම සදාටම මිදේ. මේක මේ රෝගයක් බඩගින්නත් රෝගයක් පිපාසයත් රෝගයක්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි පංච උපාදානස්කන්ධ වල කියන රූපය මේ අපිට ඉස්සරහින් ඇහැට වැටෙන රූපයමද?
නෑ. ඇහැට පේන රූපය, කනට ඇහෙන ශබ්ද රූපය, නාසයට එන ගඳ සුවඳ රූපය, දිවට එන රස රූපය, කයට ලැබෙන පොට්ටම්බ පහස රූපය, මනසට එන ධම්ම රූපය. තව ඉවර නෑ. ඒ වගේම මනසට එන අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ළඟ රූප, අධ්‍යාත්මික රූප, බාහිර රූප, සියුම් රූප, කටික රූප. ඒ වගේම ප්‍රිය මනාප රූප, අප්‍රිය අමීරි රූප, අර ප්‍රිය අප්‍රිය අදුක්කම සුඛ රූප. මේ වගේ තියෙනවා තව හරියට රූප. අර රූපවාහිනිය දකින්නෙත් රූප. කාගේ දැහ ඔය කාගේ ඇහෙන්ද බලන්නේ? කාය කණෙන් දහන්නේ, කාය මනසින්ද හිතන්නේ? ඒත් රූප. ඒත් මායාකාරී මනෝපය මනෝමය රූප නිර්මාණය කරනවා. ඔය මහත්යව මත් කරනවා, රත් කරනවා, ගෙනියනවා ලෝකෙ වටේ. අතරමං කරනවා. පංචස්කන්ධේම දන්නේම නැතුව උපාදානය කරගන්න.
සනස එතනදී දැන් කොහොම ඇති වෙන ඊළඟට එන වේදනාව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද?
ඔව්. මේ රූපය වේදනාවක් බවට පත් වෙන්නේ පටිච්ච වුණොත්. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති. ගති තුනක් සම්පස් වෙනවා. තින්නම් සංගති පසෝ ඒ අනුව සම්පස්ස ජා වේදනා. මේ වේදනාව තුන් ආකාරයි. ප්‍රිය සොම්නස් වේදනාවක්, අප්‍රිය දුක් වේදනාවක්, ඒ වගේම අදුක්කම අසුක වේදනාවක් වෙන්න පුළුවන්. ඔය තුනෙන් කොයික වාවත් ඒ තුනම වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය සම්භවං. ඉවරෙන්නේ සම්භවං. සම්බන්ධතාවයක් අර කර්ම බීජයක් අලුතෙන් සකස් වෙන. භව කියන්නේ කර්ම බීජයක්.
අවසරයි රහතුන් වහන්ස. රේරුකාණී චන්ද විමල නාහිමෝ සකස් කරන ලද පොත් විකෘති පොත්නි, ඒවා පරිශීලනය කරපු අයත් උපාසක මෑණිවරුන්ගේ පියවරුන්ගේ තේරුම් කරලා දුන්නු අයටත් මොකද වෙන්නේ? ඒකට මොකද කරන්නේ කියලා මට පැහැදිලි
නැහැ. දැන් මෙහෙමයි. අතරමං වෙලා තමයි ඔක්කොම. ඔක්කොම අතරමං වෙලා තමයි නිවන තමයි වහගත්තේ. වැරදි දේ නිසා. ඒ නිසා දැන් ඒ වැරදි දේ ඉගැන්නුවා කිව්ව අයටත් වැරදුණා. අත්තතාපන පාපයක්. අර වැරදි දේ කියලා අතරමං කළාට පරත්ත තාපන පාපයකුත් උරුමක්. අර මිනිස්සුත් අමාරුවේ දාලා වලේ වට්ටලා අතරමං කළා. ඒකට තමනුත් අතරමං වුණා, වලේ වැටුණා. ඉතින් කරන්න දැන් කරන්න දෙයක් නැහැ. දැන් කෙරිලා ඉවරයි. දැන් අපාය ගියාය අපිට ගොඩ ගන්න බෑ. ඒගොල්ලන්ට වැය කළා ඒ කරපු පාපෙට කර්මයට ඵල දීලා එන්න ඕන. නමුත් දැන් අපි කරන්න ඕන, දැන් අපි දැන් මේ හොඳට තාම මනසක් තියෙනවා, දැන් කරගන්න පුළුවන් යාද? අපි දැන් කළ යුතු දේ නිවැරදිව දැනගෙන කරන්න ඕන. නොකළ යුතු දේ නිවැරදිව දැනගෙන අකරණම් කරන්න ඕන, නොකර ඉන්න ඕන, අයින් කරන්න. දැන් ඔය රේණුකානේ හාමුදුරුවෝ සියලු පොත්පත් ලියලා තියෙන්නේ බුරුමෙට ගිහිල්ලා බුරුමෙට බුද්ධ විසුද්ධි මාර්ගයත්, ඒ වගේම විසුද්ධි මාර්ගයේ බලලා විසුද්ධි මාර්ගය ගුරු කොට ගරු කොට සියලු දේ ලියලා කියලා පෙන්වලා දීලා තියෙන. හැබැයි හොඳ මිනිසුන්ට ඒ කාලේ හැටියට මේ ඒ කාලේ ධර්මයක් තිබුණ නැති නිසා ඒ කාලේ කිව්වා. ඒ කාලේ මිනිසු බාරගත්තා. ඒ කාලේ අයාලේ ගිය මිනිසුන්ට ඒක ගැළපුණා, ඒක ගත්තා. නමුත් දැන් ධර්මයේ මතුවලා තියෙනවා. දැන් ඒක වැඩක් නැහැ. ඒකේ තියෙන අඩුපාඩු අරද දැන් කවුරුත් දන්නවා. ආ ගොඩක් ඔය උපාසකම්ම ගාව විතරක් නෙමෙයි මුළු ලංකාවේ සියලු පිරිවෙන්වල දහම් පාසල්වල අර පොත්වල හැම තැනම තිබුණේ පුස්තකාලවල ඔය වැරදි පොත්මයි, ඔය වැරදි බුරුම භාවනාවක්මයි, ඔය වැරදි විදර්ශනා භාවනා කියන එකක් එහෙම එකක් බුද්ධ දේශනාවේ කොහෙවත් නැහැ. ඔය වැරදි සංස්කෘත වචන.
අවසරයි ස්වාමීන් වහන්ස. දැන් ඕකටම සම්බන්ධයි, දැන් අද මමත් දහම් පාසලක උගන්වනවා, විෂය නිර්දේශයක් තියෙනවා, විභාගයට උගන්වන්න වෙනවා. ඒතන තත්ත්වේ
ඔව් දැන් මෙහෙමයි. දැන් විෂය නිර්දේශය ඉගැන්වේ නැන්න ළමයි දහම් පාසලේ විභාගෙන් පේල්. හැබැයි විෂය නිර්දේශය වැරදියට ඉගැන්වුවොත් දහම් පාසලේ විභාගෙන් පාස් වෙයි, නිවන වැහි. කල්පනා කරන්න ඕනේ දෙකම. දෙකම ගියා දුන්නොත් ළමයි විභාගෙනුත් පාස් වෙනවා, නිවනට මගත් විවුර්ත කරගන්නවා. පොතේ කියලා තියෙන්නේ මෙහෙමයි, හැබැයි ධර්මය මේකයි. ඇයි අපිට කියා දෙන්න බැරි? දැන් විෂය නිර්දේශය ඕක කියා දෙන්න ගත්තොත් දහම් පාසල් 100ක විතර සුමානෙන් විෂය නිර්දේශය වෙනස් කරනවා. ආයි කිසි කතාවක් මේ අර වැරද්ද දිගින් දිගටම කරගෙන යෑම තමයි සමුදේ. දැන් වැරද්ද විෂය නිර්දේශය කළ මිනිස්සු අමාරුවේ වැල්ලා අපායේ ගිහිල්ලා දහ දුක් විඳිනවා. තව ඉදිරියට මිනිසුන්වත් අතරමං කර කර යනවා. අපි කොහොම හරි කරන්න ඕනකම තියෙන්නේ මේ වැරදි විෂය නිර්දේශයන් සියල්ල දැන් වෙනස් කරන්න කාලය ඇවිල්ලා. දැන් කරන්න ඕන කාලය ඇවිල්ලා. මේ බුද්ධ ධර්මයේ කියන එක දැන් මතුවෙලා දැන් මේ සංදේශනාව විෂය නිර්දේශයට දාන්න බැරිද? දුවතාවේ අර දේවතානුස්සතිය අයින් කරන්න බැරිද? අර දේව ධර්ම ජාතකයේ දැන් තේරුම් කරලා දෙන්න බැරිද ළමයින්ට? මේ මිනිස්සුන්ගේ ගුණයක් මේ හිරියොතා දෙයියන්ගේ එකක් නෙමෙයි. දැන් ඔයම හෝම කාලය මිනි ළමයින්ව රැව් රැවැට්ටුවා, බ්‍රේන් වොෂ් කළා. ඈ ඔය කලේ මොකද? පොඩි කාලේ දැන් ඔය 3, 4, 5 පන්තියේ තමයි ඔය දේව ධර්ම ජාතකය එහෙම උගන්වන්නේ. ඔය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන වචන එහෙම දාන්නේ කොයි කාලේද? ඒ කාලේ. දැන් ඔය වයස 60, 70 ගියත් තාම මුල් බැහැගෙන තියෙන්නේ ඔය අපි ඉගෙනගෙන තියෙන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඉතින් ඕක වෙනස් කරන්න කරගන්න බැරුව අදත් අතරමං. ඉතින් ඒක නිසා අපි මේක පොඩි ළමයින්ට තමයි ඔය දහම් පාසල් වල ඔය බුද්ධාගම පන්ති ඔය පොඩි හාමුදුරන්ට සාමනේරු වන්ට ඔය පොඩි කාලේ තමයි මේක කියා දෙන්නු. නැතුව ලොකු වෙනකොට මේක කියා දෙන්න ටිකක් අමාරු. දැන් හැබැයි රටේ ඔය හුඟාක් ස්වාමීන් වහන්සේලා දන්නවා මේ අපි මේ කරන වැඩේ වැරදි කියලා. හැබැයි දැනගත්තත් වෙනස් කරන්න දන්නේ. දැන් මේ අපි අද නෙමේ මේකේ වැරද්ද වල්පොල හාමුදුරුව, වල්පොල රාහුල හාමුදුරුව අර සත්වෝදය කියලා පොතක් ලියලා 1930 ගණන්වල මේක වැරද්ද පෙන්නවා. පොල්ලට්ටි බුද්ධදත්ත හාමුදුරුව පොත් 14ක් 15ක් ලියලා මේකේ වැරද්ද පෙන්නවා. EW අධිකාරම් මහත්තයා මේකේ වැරද්ද පෙන්නවා. මේ උඩකැන්දවල සරණංකර හාමුදුරුව මේක වැරද්ද පෙන්නවා. නොය නොයකුත් විද්වතුන් අතීතයේ මේකේ සියලු වැරදි පෙන්නලාති. හැබැයි ඒගොල්ලන්ට එකක් කරන්න බැරුණා. වැරද්ද නිවැරදි කරලා ඒ නිවැරදි ප්‍රතිපදාව පෙන්වන්න බැරුණා. ඒ කියන්නේ සංදේශනාව දේශනා නොකර ද්වතා අනුස්සතිය ද්වතාවේ විග්‍රහ නොකර ත්‍රිපරිවට්ඨය විග්‍රහ නොකර චතුරාර්ය සත්‍ය කියන එක නිවැරදිව තේරුම් නොකර ප්‍රියාප්‍රිය මුල් කරගත්ත මේ පින කුසලය දෙක තේරුම් නොකර මේක කරන්න බෑ. ඒගොල්ලෝ තේරුම් ගත්තා මේක වැරදක් තියෙන බව. දැන් පොල්ලත් බුද්ධාමඳුරුවන්ගේ පොත් ඇත්ත වශයෙන්ම මේ ධර්මයට හරිම වැදගත් පොත් සියලු වැරදි පෙන්වලා දීලා තියෙනවා. නමුත් වැරද්ද පෙන්වලා දුන්නට නිවැරදි කරන්න සංදේශනාව දුවතාවේ ති පරිවර්ති චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ධර්මයේ පින කුසලයේ කොහෙවත් කිව්වේ නැහැ. ඒකයි උනේ. ඒක නිසා දැන් 1932 තුනේ විතර ඔය මේ වල්පල රාහුල හාමුදුරුව මේ සත්‍යෝදය කියන පොත පොත් කීපයක් ලිව්වා. කිව්වාම ලංකාවේ ඉන්නත් බැරි වුණා. ඔව් ලංකාවේ ඉන්න දුන්නේ පිටරට ගිහිලා හැංගිලා තමයි හිටියේ. ඔව් භික්ෂුවගේ උරුමේ ලිව්වට පස්සේ. ඇත්ත මේ පරම සත්‍ය. නමුත් අර සම්මත අයට මේක වහක් වගේ තිත්ත ඇත්ත තිත්තයි. යන්න වුණා. ඒ වගේම උඩ ගැල්ල නැන්ද වෙල සරණ කර හාමුදුරුවන් සිවුරට ලයින් කරා. ඔව් මේ ඇත්ත කියලා. ඉතින් ඔය වගේ දේවල් හරියට සිද්ධ වුණා. දැන් පොල්ලත්ති බුද්ධදත්ත හාමුදුරුව මේක කිව්වා කියලා ඒ කාලේ ලංකාවේ හිටියේ 1940 ගණන් වෙනකොට ලංකාවේ හිටිය මේ පාලි බුද්ධ ධර්මයේ පිළිබඳව හිටපු හොඳම උගතා. නමුත් අඩුගානේ ওই විද්‍යෝදේ විශ්වවිද්‍යාල විද්‍යාලංකාර විශ්වවිද්‍යාල මතු කරනකොට දුන්නේ නැහැ අඩුගානේ මේ සහකාර කතිකාචාර්ය සමත්ියා මොකක්වත් දුන්නේ නැහැ අයින් කළා. දැන් ඔය මේ ත්‍රිපිටක ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය පත් කරනකොට යෝජනා කළා තියෙනවා කපලා දැම්. ඔව් මේ වගේ දේවල් සම්මත සම්ප්‍රදාය පවත්වාගෙන යන්න අර පරමාර්ථ ධර්මයේ අර ඇත්ත යටපත් කළා. වැහුවා. වහනවා. අදත් එහෙමයි වෙන්නේ. මාර්යාගේ බලපෑම. මාර්යාගේ උතාරන් තමයි. මාර්යාගේ උතාරේ බලපෑම එන්නේ කොහොමද? අර සම්මත ආගම හරහා. මේක ඉතිහාසයේ තේරුම් ගත්තොත් මේ උතුම් බුද්ධ ධර්මයේ මේ නිවන මිනිසුන්ගේ වහලා තියෙන වෙන කඹුරන්නේ මේ ආගමෙන්මයි. වෙන මොකකින්වත් නෙමෙයි. ඒකනේ බුදුහාමුදුරුව ආගම් 60 ගානක් අයින් කළා. ඒ සියලු දේ නිෂ්ප්‍රභා කළ වැඩක් නැහැ කියලා ධර්මයක් මතු කළේ. ඉතින් ඒක තමයි අදත් කරන්නේ. ලොකුම බොරුව. ඔව්. ආගම තියෙන ඇත්ත වශයෙන්ම මිනිසුන් මුලා කරලා හරක් රංජුවක් වගේ දක්කගෙන යන හරක්ුන්ට අර අරංගුන්න ඕන විදිහට නෙමෙයි අර ගොපල්ලට ඕන විදිහට දක්කගෙන යන්න පුළුවන්. ඒක ආණ්ඩුවට රජයට දේශපාලකයන්ට ඒක බොහොම යහපත්. ආගම තියෙන්න ඕන. ඒක නිසා හැබැයි මම තව එකක් කියන්න ඕනේ. මේ කොහොම කිව්වත් දැන් මේ පින්වතුන් තමන්ගේ ගමට ගියාම තමන්ගේ ගමේ පන්සල අත්තරින් එහෙම එපා. පන්සලට නොගින් ඉන්න එපා. පන්සලට දාන දෙන්න එපා. පන්සලේ හාමුදුරුවොත් එක්ක තර්ක විතර්ක කරන්න යන්නත් ඕනේ. පුළුවන් ක්‍රමයකින් ආදර්ශමත්ව පන්සලට ගිහිල්ලා පන්සලේ හාමුදුරුවන්ටත් වැරදිච්ච තැන නිවැරදි කරන්න ගමේ මිනිසුන්ටත් තේරුම් කරලා දෙන්න. ඒ නිසා තරහ කරගෙන වෛර කරගෙන ද්වේෂයෙන් කටයුතු කළොත් නම් කාටවත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දැනුම ලබා ගත යුත්තේ ගිහිල්ලා එකට එක කරන්න නෙමෙයි. ගිහිල්ලා තර්ක කරන්න විතර්ක කරන්න නෙමෙයි. හාමුදුරුවන්ව පන්සලෙන් පන්නන්න නෙමෙයි. ඒ පන්සලේ හාමුදුරුවොත් නොදන්නාකම නිසයි මේක මේ කරගෙන යන්නේ. මහණ උනේ මේකට. ඉතින් ඒක නිසා අපි අවංකවම ඒ හාමුදුරුවගෙන අනුකම්පාවක් ඇතුව ඒ හාමුදුරුවන්ටත් මේක ටික ටික කොහොම හරි ක්‍රමානුකූලව තේරුම් කරලා දෙන්න තමන්ගේ දැනුම තමන්ගේ ඥාණය පාවිච්චි කරන්න. එක්කලාව තමන්ට යහපතක් වෙයි, සමාජයටත් යහපතක් වෙයි, හාමුදුරුවන්ටත් යහපතක් වෙයි. කීයටවත් තරහක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂාවක් නම් ඇති කරගන්න එපා. මන් දන්නවා අපි දන්නේ හරි එක හාමුදුරුවෝ දන්නේ හරි එක නෙමෙයි කියලා එහෙම හිතන්න යන්න එපා. ඒක වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ සියලුම ස්වාමීන් වහන්සේලාත් යම් චේතනාවක් ඇතුවයි මාන වෙලා තියෙන්නේ. නමුත් දැන් අර සම්මත සම්ප්‍රදාය තුල හිර වෙලා ඉන්නවා. වෙනස් කරගන්න බැරුව ඒක මිදෙන්න බැරුව ඒකෙන් ඒක අපි අනුකම්පා කරන්න ඕන. අසරණ තත්වයක ඉන්නේ. ඉතින් ඒකට උදව් කරන්න උපකාර කරන්න අපේ පිරිසිදු චේතනාව තියෙන්න ඕනේ. ඒකයි කරන්න ඕනේ. ඒ මිසක් මේකට තරහ වෙලා වෛර කළ රෝධ කළ හැම හරියන්නේ නැහැ. ඔව් සමාජ සේවයක් සිද්ධ වෙනවා. ඒක ඇත්ත. හැබැයි සමාජ සේවය පැවැත්මට මිසක් නිවනට නොවේ. ඒකයි වැඩි.
අවසරයි ගරු ස්වාමීන් වහන්ස, මේ චචග්ග සූත්‍රයේ කාය 36 පැහැදිලි කරන්න.
කවුද?
පළවෙනි මේ ප්‍රශ්නේ
දෙවෙනි. මොකද්ද?
චචග්ග සූත්‍රයේ කාය 36 පැහැදිලි කරන්න.
ඔව්.
දෙවෙනි ප්‍රශ්නේ, මගේ පවුලේ මානසික ලෙඩෙක් ඉන්නවා. ටිකක් කල්පනා අඩුයි. ඒත් ඉතින් පිනට දහමට කැමති. කියන්නේ සීල් ගන්න කියලා ඉතින් ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා. ටිකක් චුට්ටක් ඉතින් කල්පනාව මදි. එයාට මේ කොච්චර පහසු මේ පුටු අරහි මේ තිබ්බත් ඒවැ ඉඳ ගන්න කැමති නම් බිම තමයි ඉඳ ගන්න කැමති. මේ මම අහන්නේ මතු භවයක හොඳ භවයක් ලැබෙයිද කොහොමද කියලා.
දැන් පළවෙනි ප්‍රශ්නේ කාය 36. ඇහැ මුල් කොටගෙන උපදින කාය කියන්නේ වේග හයක් තියෙනවා. චක්කු කාය පටිච්ච වෙනවා රූප කායට. උපදිනවා චක්කු විඤ්ඤාණ කාය තුනයි. මේ කාය තුන එකහුණාම සම්පස්ස කාය කියන හතරවෙනි එක. මේ හතර එකහුණාම ජනිත වෙනවා වේදනා කාය පහයි. වේදනා කාය නිසා උපාදානෙ තණ්හාව ඇති වෙලා තණ්හා කාය උපාදාන කාය ඇති වෙලා සම්භවං කියන කර්ම බීජය සකස් වෙනවා. ඒ වගේම කනිනුත් ක්‍රියාකාරකමයි. සෝතකාය සද්දකායට පටිච්ච වෙනවා. ඒ වගේම ජීවාකාය රසකායට පටිච්ච වෙනවා. ඒ වගේම කායකාය පොට්ටබ්බකායට පටිච්ච වෙනවා. මනෝකාය ධම්මකායට පටිච්ච වෙනවා. ඇහැකන්නාසේ දිවකාය මන 6යි 6වරක් කාය 36යි. ඒක තමයි. දැන් අර මානසික රෝගයාට දැන් ওই සංසාර පුරුද්දක් නිසා මිනිහෙක් වෙලා ඉපදිලා ඉන්නවා. සමහරට අතීතේ පුරුදු කරපු නිසා යම් හේතුවක් නිසා ඔය සිල් ගන්නවා ඒ වගේ වැඩ කරනවා මේ වෙන්න පුළුවන්. නමුත් අතීතේ කරපු යම් කර්මයක් නිසා අද මානසිකව උන්මාදයක් උන්මත්තකමක් තියෙනවා. ඉතින් ඒක ගෙවලා වැය කරලා ඉවර කරන්න වෙනවා. නමුත් දැන් ඒ තත්ත්වය යටතේ තවත් පවුකම් නොකරන නිසා යම් යම් අර අඩුගානේ භක්තියෙන් යම් බැඳීමකින් යම් පින්කමක් කරන්න ඒ අනුව නැවත හොඳ තැනකට පත් වෙන්න පුළුවන්.
ගරු ස්වාමීන් වහන්සේ, මේ රාත්‍රී අපි නිින්දට යනකොට අපේ අරිය මෛත්‍රීයේ වැඩවඩා ඉන්නකොට පණ ගියොත් එහෙම මොකද වෙන්නේ? එළි වෙනකල් සමහරවිට එහෙමම ඔළුවේ තියෙනවා.
ඒ මොනොත් ඉතින් හොඳයි. ඔය දෙපාර්ශ්වයෙන් ඉස්සෙල්ලත් ඇහුවා. අර කරුණු හතරම කර කර පිරිසිදු සිතක් ඇති කරගෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පූර්ණ වශයෙන් ඇතුව නින්දට ගියොත් අර මෙත්තානිසංස සූත්‍රයේ තියෙන සියලු දේ ලැබෙනවා. හොඳයි. වරදක් නැහැ. හැබැයි පුළුවන් තරම් බලන්න ඕන නින්දට යනකොට උපේක්ඛා සිතක් ඇතුව. උපේක්ඛා සිත කියන්නේ රාගයෙන් තොර, අල්ලා ගැනීමෙන් තොර, ද්වේෂයෙන් තොර, ගැටීමෙන් තොර, මානෙ මුලාවෙන් තොර සිත. එතකොට හොඳට නින්දෙයි. නින්දෙදි මැරුණොත් හොඳට නිවන් දකින්න පුළුවන්. හැබැයි නින්දෙන් මැරෙන්නේ නැහැ. මොහොතකට හැරිලා තමයි මැරෙන්නේ. දැඩි නින්දෙන් මැරෙන්නේ නැහැ කාවවත්. ඒක වෙන්න බැරි වැඩක්. අපිට තේරුණා. අපි දන්නේ පුද්ගලයා නිදාගත්තා, පුද්ගලයා මැරිලා. නමුත් ඒ නින්දෙන් එයා මැරිලා අඩු ගානේ විනාඩි දෙකක් තුනක් හතරක් හරි අර හොඳ සීය ඇතුව හෝ නැතුව හෝ මැරිනවා. දැඩි නින්දෙන් මැරෙන්න බෑ. මැරෙන්නේ නැහැ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මට ප්‍රශ්න දෙකක් ඔබ වහන්සේකින් පිළිතුරු ලබා ගන්න මම කැමතියි. එකක් තමයි ගර්භණී මවක් ඒ දරු ප්‍රසූතියට සති ගානක් ඉදිරියට තියෙද්දි ඇක්සිඩන්ට් එකකින් ඒ අම්මා කියන්නේ විසංගිතාවට වත් වුණාම වෛද්‍යවරු ඒ මව සති ගාන හරියනකම් අර බ්‍රේන් ඩෙත් කියන තත්ත්වයේදී
අවශ්‍ය දියර සහ පෝෂණය ලබා දී ඒ මව ආරක්ෂා කරගන්නවා අර ගැබිනි කාලේ සම්පූර්ණ වරු තුරු. එතකොට ස්වාමිනා ඊළඟට ඒ වෛද්‍යරු හැබැයි ඒ මව ජීවත් වෙන්නේ අර ආටිෆිෂල් රෙස්පිරේෂන් කියන වගේ තත්ත්වයන් තුල තමයි. ඊට පස්සේ වෛද්‍යවරු අර අවශ්‍ය කරන අනවශ්‍ය විදිහට සලකලා අර ඔක්සිජන්ද සේලයන් ඒ සියල්ලක්ම අයින් කරනවා. එතර ස්වාමීන් වහන්සේ එතනදී ඒ මවගේ මරණය අර බ්‍රේන් ඩෙත් කියන එකෙන් පස්සේ අර මනෝකාය මොනවද වෙන්නේ ඒ සියල්ලමට වහන්සේගෙන් දැනගන්න කැමති. අනිත් එක
දැන් මේක වෛද්‍යවරුන්ටත් ඔය වගේ ප්‍රතිකර්මයක් කරන්න පුළුවන්. අර දරුවගේ උපදින්නට එන දරුවගේ කර්ම ශක්තියක් තියෙනවා නම් පමණයි. නැත්නම් මොනවා කළත් හරියන්නේ නැහැ. කම්මාවරණයක් තියෙනවා නම් වෛද්‍යවරු තියා විශ්වකර්මයක ඇහිලා කරත් ඒකට විපාක ලැබෙනවා. නමුත් ඉතින් මොනවා හෝ කාගේ හෝ අර කර්ම ශක්තිය පුණ්‍ය කර්ම ශක්තියක් තියෙනවා නම් ඔය වගේ දෙයකිනුත් නවීන විද්‍යාවෙනුත් ජීවත් කරන්න උපද්දවන්න පුළුවන්. ඒ නිසා හේතුඵල ධර්මය ඔතෙන්ටත් කොතෙන්ටත් එකසේ අදාළයි. හේතුව හේතුවක් තියෙනවා නම් ඵලයක් උපදිනවා. හේතුව නැත්නම් හේතුව ඒ අවසානේ නම් ඒකෙන් ඵලයක් උපදින්න බෑ.
ස්වාමීන් වහන්සේ අනිත් ප්‍රශ්නේ තමයි දැන් ලංකාව තුල සහ ලෝකය තුල දැන් නිකාය ભેදයක් කියලා එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකට හේතු නුභාංශකින් දැනගන්න
ඒ කියන්නේ ධර්මයේද ආගමේද?
ආගමයි ස්වාමීන් වහන්සේ.
ආගම කියන්නේ ලෝක එකක්නේ. දැන් නිකාය කියන එක කවුද හදාගන්නේ? මිනිස්සු. මොන මිනිස්සුද? පෘථග්ජන මිනිස්සු. මොකටද? තනතුරු නායකකම් වරදාන අරවා මේවා ලබා ගන්න. නැතුව නිවන් දකින්නද? නිවන් දකින්නේ දැන් මේ මෙතන වෙලා තියෙන්නේ මේක හුඟක් ගැඹුරු ප්‍රශ්නයක්. මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කොහේවත් නිකායක් නිකාය ભેදයක් ධර්මයේ නැහැ. ආගමේ තියෙනවා තිබුණා මතුවෙනවා අදත් තවත් නිකාය හැදෙනවා. ඒක නිසා දැන් මේ ළඟකදී අර කිරිබත් කොට ඥානানন্দ හාමුදුරුවොත් වෙනම නිකායක් හොරෙන්ම හදාගෙන තියෙනවා. ඔය තව ඕන තරම් දැන් අපි බැලුවාම අපි දන්න කාලේ 1930 ඉඳන් අද වෙනකන් නිකාය 50ක් හදාගෙන 50කට වැඩි. දැන් ඔය අමරපුර නිකාය කීයක් තියෙනවද නිකාය? ඉද්දමල්ගොඩ නිකාය, බලංගොඩ නිකාය, ඔහොම ඔහොම තියෙනවා මේ නිකාය 21ක්. මොකද? අමරපුර නිකායේ ඇතුළෙත්. දැන් ඔය අස්ගිරිය මල්වත්තේ නිකාය කීයක් තියෙනවද? කාටවත් නොතේරුණාට රංගිරි දමුළු නිකාය වෙන එක. අර කල්යාණි සාමග්ගිය සංඝ සභාව වෙනම නිකාය. අර වනවාසී නිකාය තව එකක්. ඔවගේ රුහුණු තව තියෙනවා නිකායවල් තව තියෙනවා ඔව. රාමඤ්ඤ නිකායෙත් අපි දන්නේ නැතුවට නිකායවල් ඇතුලේ තියෙනවා. රාමඤ්ඤ නිකායෙත් තියෙනවා. ඔය දැන් ඔය මීත්‍රිගල එහෙම ඔය මේ කවුද අර මොන මේ හාමුදුරුවද මාතර ඥානාරාම හාමුදුරුව ඔය ගල්දුවේ හිටපු මේ වනවාසී නිකායක් හදාගත්ත. ඒ නිකාය බෙදීමක් නිකාය ගැන තනතුරු ගන්න වරදාන ගන්න තැන් හදාගන්න මේ නිකාය නිවන් දකින්න නෙමේ. නිකාය නිවන් දකින්න නෑ. ඉතින් ඒක නිසා දැන් ලංකාවේ මේ නිකාය හැදුනේ දැන් ඔය තියෙන නිකාය 1760 ගණන් 70 ගණන් වල මේ සියමෙන් තායිලන්තෙන් අර ලන්දේසි රජයේ ලන්දේසි සමාගමේ අනුග්‍රහය ඇතුව සියමට ගිහිල්ලා අර මේ වැලිවිට සරණං කර හාමුදුරුවෝ උපසම්පදාවක් ගෙනාව සියම් රටේ. උපසම්පදාව ගෙනවහම මල්වතු අස්ගිරි නිකායක් හම්බුණා. එකක් දෙකට බෙදුණා. එකයි ගෙනාවේ දෙකකට බෙදුණා මල්වත්ත අස්ගිරි කියලා. ඒක දැන් අද 10කට 15කට බෙදිලා තියෙනවා. ඊට පස්සේ මේ මල්වත්තේ අස්ගිරියේ මේ සියම් රටින් ගෙනාපු අය මේ බුද්ධ ධර්මය හාමුලට විතරයි. කාටද? අර උඩ රට හාමුලට විතරක් මේක සීමා කළා. කුල ભેදේ මතු කළා. හාමුකම දුරු කරපු අයට විතරයි හාමුදුරුවෝ කිව්වේ. හාමුලට විතරයි. අර පහත රට හිටියා තම මිනිස්සු කරාවේ දුරාවේ මේ වගේ අයට මේකට ඇතුල් වෙන්න දුන්නේ නැහැ. ඒ ගමන ගාල්ල පැත්තේ හිටියා අඹගහවත්තේ හාමුදුරුවෝ කියලා. මේ හාමුදුරුවෝ කරපු වැඩේ බුරුම රටට ගිහිල්ලා මේ අමරපුර කියන නගරෙන් ඒ බුරුම රටෙන් උපසම්පදාව ගෙනල්ලා අමරපුර නිකාය හදාගත්. මේ අමරපුර නිකාය හිටිය පුද්ගලයොත් ඒත් තව කොටසකට තව කුලයකට මේක දුන්නේ නැතිකොට ඊට පස්සේ තව කොටසක් ඔය දකුණ පළාත හිටිය රාමඤ්ඤ කියන රටට ගිහිල්ලා රාමඤ්ඤ නිකාය ගෙනල්ලා ඒගොල්ලොත් නිකායක් හදාගත්. මේ කුල ගෝත්‍ර නිසා. ඊට පස්සේ මේක තව බුරුම රටේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ආවා විනයාලංකාර කියලා පොකුණුහිට විනයාලංකාරයට. එයා මුදුරුව තව නගරයකින් උපසම්පදායෝගෙන ආවා ස්වේජින් කියන නගරේ. ස්වේජින් නිකාය හැදුණා. ඉතින් මේවා මේ නිකාය හදාගෙන තියෙන්නේ අතීසේ බැලුවත් කුල ભેද පවත්වාගෙන යන්න අදත් කරනවා ඒ වගේ වැඩ. ඉතින් ඒක නිසා මේක ධර්මයක් නම් ඇත්තෙම නැහැ. ගෑවිලාවක් නැහැ. මේක තියෙන්නේ බෙදීම. මේක තියෙන්නේ වෙන් කිරීම. මේක තියෙන්නේ මේ ධර්මයේ විනාශ කිරීම. ඉතින් ඒක නිසා කිසි තැනක ධර්මයේ නිකාය ભેදයක් තියෙන්න බෑ. තියෙන්නේ නැහැ. තිබුණොත් එතන ධර්මයක් නැහැ. ඒ නිසා ආගමේ තියෙන්න පුළුවන් නිකාය ભેද. දැන් ඔය බුදුහාමුදුරන්ගේ කාලෙම නිකාය ભેද තිබුණා. මහා සාංගික නිකාය කියලා තිබුණා. වෛතුල්‍යවාදී නිකාය, තන්ත්‍රයන් නිකාය ඔය තිබුණා. මහා සාංගික නිකාය ඒ කාලේ නම් හැදුණා. ඒකනේ ඔය අභයගිරිය හැදුනේ. ඉතින් ඒ කාලෙත් තිබුණා. දැනුත් තියෙනවා. දැනුත් යම් යම් පොදුතාවකාලික පටු පරමාර්ථ ඔය කුල ભેදය, ඔය ජාති ભેදය මේ වගේ දේවල් නිසා තමයි සියලු තැන්වල නිකාය ભેදය හැදිලා තියෙන්නේ. ධර්මයේ එහෙම ભેදයක් බුදුහාමුදුරුව කාටවත් වෙනසක් කරලා නැහැ. සුනීත සෝපාකටත්, රජගෙදරින් මාන වූ නන්ද ආනන්දලටත් දෙන්නටම එක සමානව සැලකීමක් ධර්මයේ තියෙන්නේ. වෙනසක් විශේෂයක් ඇත්තේ නැහැ. තිබුණොත් ඒක ධර්මයක් නෙමේ ආගමක් වෙනවා. ඒක නිසා ආගමේ තමයි ඔය නිකාය ભેදවල වෙනස්කම්, සියලු ભેදකම් භින්නකම් ඔය තියෙන්නේ ආගමි. ධර්මයේ එහෙම එකක් තියෙන්න බෑ. තිබුණොත් ඒක ධර්මයක් නෙමෙයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් දැඩි සත්කාරයකගෙන නැත්නම් ICU එකක ප්‍රතිකාර ලැබන රෝගියෙක් මේ මිය ගියාම මිය යන කියන්නේ අර වෙන්ටිලේටර්ස් වලට හයි කරලා තියෙන වෙලාවේදී රෝගී දැන් වෛද්‍යවරුන් දැනුවත් කරනවා තමන්ගේ ඥාතීන්ට මෙහෙම දැන් මේ අවස් දැන් ඉදිරියට කරගෙන යන එකේ වැඩක් නැහැ, මේ වෙන්ටිලේටර් සයින් කරනවා කියලා අත්සනක් ගන්නවා. දැන් එතකොට ඒක අපේ අම්මා හරි තාත්තා හරි වුණොතින් එතනදී ඒක අත්සන් කරන කෙනා දුව හරි පුතා හරි වුණොත් ඒක අනන්තාරය පාප කර්මයකට යනවද?
නෑ නෑ, එහෙම වෙන්න බෑනේ. මැරුවේ නෑනේ, චේතනාවක් නෑනේ, මැරුවේ නෑනේ. දැන් මෙතෙන්දී වෙන්ටිලේටර් සයින් කරා කියන එක මරණයට හේතුවක් නෑ. කර්ම ශක්තිය දිනන නම් ඕක අයින් කළත් තියෙනවා. තව සුමානයක් විතර හිටියේ. තේරුණාද? ඒ මැෂින් එකේ වයර් ටික අයින් කළත් ඒ පුද්ගලයා මැරෙන්නේ නෑ. තව සමහරට දවසක් දෙකක් තුනක් හතරක් සුමානයක් විතර ඉන්නත් පුළුවන්. කර්ම ශක්තිය තියෙනවනේ. ඒක නිසා මේක එයාගේ කම්මක්කය නම් එක්ක ආයුක්කය නම් එයා ඔය තිබුණත් වෙන්ටිලේටර් තිබුණත් මැරෙන්නේ නැද්ද? ඔය තිබුණත් මැරෙනවා. ඒක නවත්තන්න පුළුවන්ද? බෑ. ඒ නිසා ගෙනාපු ආවිෂ ඉවර නම්, ගෙනාපු කර්ම ශක්තිය ඉවර නම්, ඒ උභයක්කය නම් ඒ පුද්ගලයා මොන මැෂින් දැම්මත් මොනවා දැම්මත් නවත්තන්න බෑ. ඉතින් ඒක නිසා මේක දැන් එහෙම අනන්තරිය පාප කර්මයකට හේතු වෙන්නේ නැහැ. ඒ වගේ දෙයක්.
ආදීතුන් වහන්සේ, මට දැනගන්න සබ්බාසව සූත්‍රයේ අනුමාන සඳහන් වෙලා තියෙනවා අනුමාන ඥානයෙන් නිවන් දකින්නවා කියලා.
මොකද්ද?
සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා අනුමාන ඥානයෙන් නිවන් දකින්නවා කියන එකක්. ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද?
ඔව් දැන් මේ අහනවා. මේ අහලා අර නිබ්බිදා වෙන්න එක මොකද්ද? අනුමාන. තාම හරියට අත්දැකීමක් නැහැ. දැන් මොකද්ද? අනුමානයි. දැන් මෙතෙක් කල නොඇසූ දෙයක් අහලා අනුමානයකින් මේ නිවන් දකින්න නිබ්බිදා වෙන්න පුළුවන්. ඒක කරගත්තාම ප්‍රත්‍යක්ෂ ඥානයෙන්ම නිවන් දකින්න. එතකොට අනුමාන ඥානය නැතුව ප්‍රත්‍යක්ෂ ඥානය පූර්ණ වෙන්නේ නැහැ. හැබැයි අනුමාන ඥානය විතරක් ලැබුණට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නිතරම අනුමාන ඥානය කියන එක ඥානතෝ ප්‍රත්‍යක්ෂ ඥානය පස්සතෝ. ඒ දෙක තියෙනවා. දැනුම විතරයි අනුමාන ඥානයෙන් ලැබෙන්නේ. දැනුම නැතුව දැක්ම පූර්ණ කරගන්න බෑ. හොඳයි අවසාන ප්‍රශ්නේ.
අවසරය අරුතුන් වහන්සේ අපි ගිරිමානන්ද සූත්‍රයේ පමණක් නෙවෙයි පිරුවානා පොත් වහන්සේ තියෙන සූත්‍ර විශාල සංඛ්‍යාවක් අපි දසදහස් වර දේශනා කරලා තියෙනවා.
දේශනා කළාද කියවලා සජ්ජායනා කරලා?
සජ්ජායනා කරලා තියෙනවා.
දේශනා කියන වචනේ කියන්න එපා.
සජ්ජායනා කරලා තියෙනවා පිරිත් වශයෙන්.
ඔව්.
ඉතින් ඒකෙන් අපට
නෑ, ඒක වරදක් නෑ. ඒකේ පාපයක් වරදක් අවඩක් නෑ. හැබැයි වැඩකුත් නෑ. නිවනට උපකාරයක් වෙන්න නම් ඕක කියවගේ හිටිය හරියට හරි. දැන් අර බේත් වෙද මහත්තයාම හොඳ බේත් සීට්ටුවක් කියලා දුන්නාම බේත් සීට්ටුව කියවගේ වෙන්න වරදක් නෑ. හැබැයි බේත හදාගෙන බිව්වේ නැත්නම් ලෙඩේ හොඳ වෙන්නේ නෑ. ඒකයි, ඒක තමයි හිතන්න ඕන. ඒ නිසා මේ බුදුහාමුදුරුව මේක පිරිත් කියලා බුදුහාමුදුරුව කිව්වේ නෑ කවදක්වත්. පස්සේ කාලෙක තමයි මේක පරිත්ත කියලා හදාගත්තේ. ඒක නිසා මේ සියලු දේ සියලු ධර්මයන් බුදුහාමුදුරුව කියලා තියෙන තං සුනාත සාදුකං මනසිකරෝත භාසිසාම. මොකද්ද කරන්න ඕනේ? යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. භාවිතයට ආනපාන හැටියට ගන්න. තේරුණාද? එතකොට මේ බුදුහාමුදුරුව අවුරුදු 45ක් තුල දේශනා කරපු දේ නිවැරදිව දැනගෙන භාවිතයට ගත්තොත් පමණයි නිවන කියවා කියවා අධ්‍යයනා කර කර පිරිත් හැටියට ලක්ෂ වාරයක් කිව්වත් ගිරිමානන්ද සූත්‍රයේ හෝ සූත්‍රයේ එහෙම යයි ඉන්නවා. දැන් මාත්‍ය පිරිත් කියනවාද ගිහියෙක් හැටියට? ඔව් එහෙමයි ඉන්නවා. වැඩක් වෙන්නේ නැහැ. හැබැයි පාපයක් වෙන්නෙත් නැහැ, වරදකුත් නැහැ. ඒක වරදකුත් නැහැ. නමුත් නිවන නොලැබ මේ ලැබූ මනුස්සත්ව ප්‍රතිලාභයෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න නම් ඒක භාවිතයට ගන්න ඕන. කියවගේ වහිටියට විතරක් වැඩක් නැහැ. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරන්ගේ ධර්මය. වෙන මොකක්වත් නෙමෙයි. හොඳයි එහෙනම්. දැන් අද මේ භාවනා වැඩසටහනේ දැන් වෙනකොට හුඟක්ම කොටසක් ඉවරයි. තව තියෙන්නේ හෙට අද හවස කායගත සති සූත්‍රය දේශනා කරනවා. මම හිතනවා අද හවසත් අපේ සේනාපති ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් කරයි. හෙට උදේ තියෙනවා ඉතාමත්ම වැදගත් නිබ්බේධික පරියායට අදාළ වූ සත්තටාන කුසල සූත්‍රය. ඒ වගේම හෙට අවශ්‍ය බලාපොරොත්තු වෙනවා මේ බුද්ධ ධර්මයේ ඉතාම ගැඹුරු දේවල් විග්‍රහ කරපු කිංචි සූත්‍රයත්. ඒ වගේම මේ පින්වතුන්ට අවශ්‍ය මේක මිදි නිදහස් වෙන්න මේ සංඝ බේද සූත්‍රයත් ආනන්දරික පාප කර්මත් තේරුම් ගන්න ඒ සූත්‍ර ටිකත්. ඒවා මං හිතන්නේ සංඝ බේද සූත්‍රය සහ ආනන්දරික පාප කර්ම පොඩි පොතක් තියෙනවා. ඒක ලැබිලා ඇති ලැබිලා නැති අය ඉන්නවා නම් ඉල්ල ගන්න. කිංචි සූත්‍රය ඔය අලුතෙන් වෙදුව පුතේ අවසානයේට තියෙනවා කියවා ගන්න. ඒක හිට හවස. ඊට පස්සේ අනිද්දා උදේ සිකුරාදා අනුධම්ම සූත්‍ර හතරකුත් අනත්ත ලක්කන සූත්‍රයත් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කියලා දෙන්නට භාවිතයට ගන්නට සුදුසු ආකාරයට කියා දීමයි දේශනාව කියන්නේ. ඉතින් එතනින් අවසානයි. එතකොට මේ හැම කෙනෙකුටම ඉදිරියට මුළු ජීවිත කාලෙම කරගන්නට ඕන කරණීය ධර්ම සහ අත්තරින්නට ඕන අකරණීය ධර්ම අසපස හැටියට ආනපාන හැටියට සෙවිතබ්බා අසෙවිතබ්බා හැටියට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි කෙනෙකුට මේ පිරිසිදු මනසක් මනසිකරෝති විචිතා පරිචිතා මනසිකරෝති කරන්න පුළුවන්. මේ උපක උපාස කම්ම නම් කිව්වා, එක උපාස කම්ම කෙනෙක් කිව්වා මේවා විචිතා පරිචිතා මනසිකරෝති කරන්න බෑ, මේවා මොකක්වත් තේරුණේ නැහැ කියලා. එහෙම අයත් ඉන්නවා. අපිට කරන්න දෙයක් නැහැ. ඒක කම්ම ආවරණයක්, විපාක ආවරණයක්. නමුත් නැවත නැවත අහනකොට සමාධිට මේක හරියන්න පුළුවන්කම තියෙනවා. ඒක තමන්ගේ තම දැනුවත්කමින් දැනුවත්කමින් දැනගත යුතු. නැතුව තම නැනපමණින් දැනගත යුතු දෙයක් මේක. නැතුව මේ කිව්වට එක පාරක් දෙකක් කිව්වට මේක නොතේරෙන්න පුළුවන්. ඒකනේ ඔය බොහෝ දුරට භාවනා වැඩසටහනට පළවෙනි වර ඇහිලා මොකක්වත් තේරෙන්නේ නැහැ. දෙවෙනි වරහම ටිකක් තේරෙනවා. ඒක නිසා මේක එක්කෙනෙකුට දෙන්නෙකුට සිදු වූ දෙයක් නෙමේ. බොහෝ අයට අද වගේ කාලෙක මේක එකවරෙන් තේරුම් ගන්න ටිකක් අමාරුයි. නමුත් ටිකක් වෙලා මේ ආනපාන සති සමාධිය වඩනකොට භාවිතයට ගන්නකොට මේක තමන්ටම මනස පැහැදිලි වෙලා මේ මාර්ගයේ විවෘත වෙනවා. පාර එලිපෙහෙලි වෙනවා. ඊට පස්සේ තියෙන පාර යන්න එක. පාර යන්න එක අමාරු නෑ. පාර එලිපෙහෙලි කරගෙන පාර හදාගෙන පාර හොයාගන්න එකයි අමාරු. ඒක තමයි දසනේන පහතබ්බා. ඉතින් ඒක නිසා පින්වතුනි ඒ සඳහා මේ කටයුතු කරන්න ඕන. මේ සියලු දේ දැනගන්න ඕන. දැනුමට සීමා කරන්න නෙමේ, ප්‍රායෝගිකව ආනපාන සති සමාධිය භාවිතා කරන්න උපකාර කරගන්නට අවශ්‍යයි. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයෙක් මේ ගාථාවන් කියලා පින්දෙන්න. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනම් සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනම් සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමි බාල සමාගම සතන් සමාග හෝතු යාව නිබාන පත්තියා.